27:2 යටතේ ප්‍රශ්නය අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ මම ඔබතුමාට විහින් ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩා රාජ්‍යමතුමා, හොඳයි හොඳයි. මම ප්‍රශ්නය ඇහුවට පස්සේ ඔබතුමා උත්තර දෙන්න. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිසි නිලධාරී මණ්ඩලයක් පත් නොකිරීම හේතු කොටගෙන අරාජකත්වය ගොඩනැගීම, දූෂණ අක්‍රමිකතා සිදුවීම සහ එම තත්ත්වයේ නොසිදී දිගුකාලයක් පැවතීම හේතුවෙන් පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මේ සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව එහි නිලධාරී මණ්ඩලය වාර්ෂිකව නිලවරණයක් පවත්වා තෝරා ගත යුතු තිබෙනවා. කෙසේ වුවද මේ වන විට නිලවරණයක් නොපවත්වා එහි කටයුතු පවත්වාගෙන යාම තුළ සම්මේලනය තුළ අරාජකත්වය ගොඩනැගී තිබෙනවා. මේ තත්ත්වය තුළ සම්මේලනය යථාවත් කිරීම වෙනුවෙන් කඩිනම් නිලවරණයක් පවත්වා සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව ලබා දී යුතු තිබෙනවා. එසේ වුවද ක්‍රීඩා අමාත්‍යතුමා විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුළදී එකිනෙකට පරස්පර අතිවිශේෂ ගැසට් නිවේද තුනක් නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදන් තුනක් ගරු කථානායකතුන් නිකුත් කරා. ඒකේ 2022 සැප්තැම්බර් මාස 8 දින ගැසට් නිවේදනය මගින් නිලවරණය පැවැත්විය යුතු දිනයේ මැයි 31 පෙර නොව සැප්තැම්බර් 15 බව දක්වමින් 2016 අංක 1 ජාතික ක්‍රීඩා සංගම නියෝග 2022 වසරේ පමණක් අදාළ සංශෝධන කෙරුණා. ඒ කියන්නේ ගරු කථානායකතුමනි, මැයි මාසේ 31 වෙනිදාට මෙහි කාලය අවසන් වුණා. ක්‍රීඩා මාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයෙන් ඒක සැප්තැම්බර් මාසේ 15 වෙනිදා දක්වා කල් දැම්මා. අනතුරුව 2022/9/17 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් නිලවරණය පැවැත්විය යුතු දිනය ඔක්තෝබර් 31 පෙර බවට ප්‍රකාශයට පත් කළා. නැවත ගැසට් නිවේදනයක් ගැව් මාගාව තියෙන ගැසට් නිවේදන ඒ කාලේ ඔක්තෝබර් 31 දක්වා කල් දැම්මා. ඉන් අනතුරුව 2022/9/22 දින නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් 2022 වසරේට පමණක් අදාළව නිකුත් කර ඇති 2022/9/17 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරා. දැන් ඔබතුමාලා මේ මාසේ 31 වෙනිදා තිබුණු නිලවරණය, 31 වෙනිදාට පෙර පැවැත්විය යුතු නිලවරණය සැප්තැම්බර් මාසේ 15 වෙනිදා දක්වා කල් දැම්මා. නැවත ගැසට් නිවේදනයක් දාලා ඒක ඔක්තෝබර් මාසේ 31 වෙනිදා දක්වා කල් දැම්මා. නමුත් ඔක්තෝබර් මාසේ 31 වෙනිදා දක්වා කල් දාපු ගැසට් නිවේදනය නැවත අවලංගු කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරා. ඒ ගැසට් නිවේදනය තමයි මාගාව තිබෙන්නේ 2022 සැප්තැම්බර් මාස 21 වෙනි දින කොළඹදී මේ ගැසට් නිවේදනය තියෙනවා. එහෙමනම් දැන් වළංගු වෙන දිනේ ගරු කථානායකතුමනි, පහුගිය සැප්තැම්බර් මාසේ 15 වෙනිදා. මොකද 31 වෙනිදා කියන ගැසට් නිවේදනය අවලංගු කරලා තිබෙන නිසා. එහෙනම් සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට පෙර නිලවරණය පැවැත්විය යුතු තිබුණා. දැන් නිලවරණය පවත්වන්නේ පවත්ලා නැහැ. එසේම සම්මේලනයේ ඇතම් ඒ නිසා නිවේදනය මගින් 2022 වසරේ පමණක් අදාළ නිකුත් කර ඇති 2022/9/17 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. එයින් මේ වන විට පාපන්දු සම්මේලනේ මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබෙනවා. දැන් එතකොට මේකේ නිසි ඒ සමාජිකත්ව විසින් තෝරාපත් කරන ලද සම්මේලනයක් නැහැ. දැන් සම්මේලනේ විශාල අරාජකත්වයට පත් වී තිබෙනවා. එසේම සම්මේලනයේ ඇතැම් නිලධාරීන් විසින් එහි අරමුදල් අවභාවිතා කර ඇති බවට සම්මේලනයට අනුබද්ධ පාපන්දු සංගම් විසින් ක්‍රීඩා බලධාරීන්ට පැමිණිලි කර ලැබ තිබුණා. ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කරලා තිබුණා විවිධ ක්‍රීඩා ඒ සමාජික ක්‍රීඩා සංගම් ඒක සිද්ධ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳ. එතකොට දැන් නිලවරණයක් පවත්වන්න ඕන. හැබැයි නිලවරණය පැවැත්වීමට පෙර මෙම පැමිණිලි පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාළ වාර්තාවන් නිලවරණයට පෙර සමාජික සංගම් වලට දැනගන්න සලස්වන්න ඕන. මොකද පැවති පරිපාලනය මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක කරේ කියලා ඉදිරිපත් කළා තියෙන අමාත්‍යාංශයට පැමිණිලි. ඒ පැමිණිලි පිළිබඳ වාර්තාවක් ඒ සමාගම් ඒ සංගම් වලට දැනගන්න සලස්වන්න ඕන. ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ ඉහළම ආයතනක ව්‍යුහය වන පාපන්දු සම්මේලන මෙවැනි අරාජික සහ අර්බුදකාරී තත්ත්වයක් තුළ පවත්වාගෙන යාමෙන් සහයි ප්‍රජාතාන්ත්‍රික ස්වරූපය ආරක්ෂා කරන නිලවරණ නොමැතිව පවත්වාගෙන යාමෙන් ලෝක පාපන්දු සම්මේලන සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව නිරපැහැරීමේ අවධානමක් තිබෙනවා. ගරු කථානායකතුමනි, මේක අපි විධිමත් කරේ නැත්නම් අපිට ලෝක පාපන්දු සම්මේලනේ අපිට සමාජිකත්ව අහිමිවීමේ අනතුරකටත් මුහුණ දී තිබෙනවා. ඔබතුමාට මම අතුරු කරුණක් හැටියට කියන්නම්. ඔබතුමා දන්නවා අපේ ඩොලරය 203 තිබිලා ඩොලරය අපි පාවෙන්න අත්තරේ. හැබැයි අත්තරින්න කලින් දිනේ ඔබතුමා ගිහලා බලන්න, කලින් දිනේ පාපන්දු සම්මේලන සතු තිබුණු ඩොලර් 105ක් රුපියල් බවට මාරු කරනවා. හරියට පහුවද? හරිද? මේවා ස්වභාවික සිද්ධ වෙන්නේ. අපි පාපන්දු සම්මේලන ගිණුම් පරීක්ෂා කරලා බලපුවාම ගරු කතානම් කවදාවත් ඩොලර් ලක්ෂ 5ක් එක විට නිදහස් කරගනත් නෑ. සාමාන්‍යයෙන් ඩොලර් 30,000යි 20,000යි ඔවුන්ගේ සමාජ ගනුදෙනු. හැබැයි මේ පාවෙන්ඩ අත්තරීමට පෙර ඩොලර් ලක්ෂ 5ක් අත්ත ඩොලර් ලක්ෂ 5ක් නිදහස් කරගන්නවා. පහුවදා ඩොලර් 235ට එනවා. ඊට පහුවදා 265ට එනවා. ඔබතුමාට මතකයි. එනිසා එක් ගැනත් මම අර ඉදිරිපත් කරලා තියෙන පැමිණිලි වල තිබෙනවා. ඒතර ඔබතුමා ඒ ගැන පරීක්ෂා කරන්න. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය මෙම තත්ත්වය තුළ මතුවන පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තිබුණේ නැතයි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට අදාළ කාල රාමුව කවරේද? මොකද දැනට ක්‍රීඩා අමාත්‍යතුමා විසින් ප්‍රකාශයට පත් කළ තියෙන ගරු කතානායකතුමනි සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට පෙර මෙම නිලවරණය පවත්වන බව දැන් 15 ඉක්ම ගොස් තිබෙනවා. එහෙනම් දැන් අලුතෙන් අපිට කියන්න ඕනකම තිබෙනවා කවදා වෙනකොට අවුම් වශයෙන්වත් නිලවරණය පවත්වන්න සූදානම්ද කියන කරුණ. දෙවැනි එක පාපන්දු සම්මේලන තුළ සිදුවී ඇති බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳව නිලවරණය පැවැත්වීමට පෙර මොකද අමාත්‍යංශයේ මේ පිළිබඳ බලයේ තියෙන පරීක්ෂා කරන්න පරීක්ෂණ සිදුකොට අදාළ සමාජික සංගම්මිත දැනගැනීමට සලස්වනවාද? 3. දැන් ගරු කතානායක නිලවරණයක් නැහැ. එහෙනම් පාපන්දු සම්මේලනයක් නැහැ. ඒක අරාජකත්වයක් තිබෙන්නේ. ඒ නිසා නිසි පරිදි නිලවරණ පවත්වා නව නිලධාරි මණ්ඩලය පත් කර ගන්නා තෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අරාජකත්වයට වළක්වා ගැනීම සම්බන්ධයෙන් මොකද්ද ගන්නෙ? දැන් ආයතනයක් නැතුව මේක යන්න බෑනේ. ඔබතුමා දන්නවනේ. ඒතර ක්‍රීඩා අමාත්‍යතුමාට බලය තියෙන අතුරුපාලක මණ්ඩලයක් හරි පත් කරන්න. අපි අතුරුපාලක මණ්ඩලයට එකඟ නොවුණත් දැන් නිලවරණයක් නැහැ. අරාජකත්වයක් මතුවී තිබෙනවා. නිලවරණයට දිනේ ප්‍රකාශයට පත් කරලා එතෙක්වත් අතුරුපාලක මණ්ඩලයක්වත් පත් කරලා මේක ස්ථාවර කළ යුතු තිබුණා ගරු ඇමතිතුමනි. ඒ පිළිබඳ ඔබතුමාගේ පිළිතුරු දැනගන්න කැමති. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, අනුරකුමාර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඔබතුමා යොමු කරන ලද ප්‍රශ්න තුනක් හමුවේ මම පිළිතුරු කෙනාවේ. හැබැයි ඔබතුමා දැන් මේ අවස්ථාවදී යොමු කළ ප්‍රශ්න පරීක්ෂණ සම්බන්ධයෙන් දැන් මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ නිලවරණය පවත්වන්න දින නියම කරලා හිටපු සභාපතිවරයාට එතුමාට තිබුණු චෝදනා සම්බන්ධ විමර්ශන කමිටුවට අමාත්‍යාංශ ඉදිරිපත් වන කරුණු ගරු ඇමතිතුමාට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා තියෙනවා. අතර විමර්ශන කමිටුව ගිහිලා තිනවා. විමර්ශන කමිටුව ගිහිලා තියෙන එක තැනකදී මම මේ ලිපිගුණත් මෙතන අරන් ආවා. සභාපතිවරට සිදු කරන ලද විමර්ශනයේ දැනුව පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙන UL ජස්වර යන නම කිව්වට කමක් නැහැ. පත්කන ලද කමිටුවේ සෙසු සමාජිකයන් හෝ විධායක කමිටුවේ කිසිදු අනුමැතිකින් තොරව ඉගෙන ගන්න ප්‍රතිවරයා වෙත මෙම ලිපි යොමු කර ඇති බව අනාවරණය වෙන බැවින් අමාත්‍යාංශ මට්ටමේ විනය ක්‍රියාමාර්ගයක් ගෙනෙමින් සුදුසු බවට යෝජනා කරමි. පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා ලෙස වගකීම ක්‍රියා විරහිතව ක්‍රියා කර ඇති බැවින් කිසිදු ක්‍රීඩා සම්මේලනයක නිලයක් දැරීම නුසුදුසු බවට යෝජනා කරමි. දැන් එතුමා මේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයාට විරුද්ධව උසාවියට ගිහිල්ලා තියෙනවා. ඒතර අමාත්‍යාංශ විසිනුත් උසාවියට මේ පිළිබඳව එතුමාගේ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ අනුව ඒ සම්බන්ධයෙන් උසාවියෙන් අපිට දැනුම් දීමක් කරාට පස්සේ තමයි මේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒත් අපිට ක්‍රියාත්මක වෙන්න මේක උසාවියේ ඉස්සරහා තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් නිසා. ඒ ප්‍රශ්නෙට උත්තරය ආවට පස්සේ එතනින් ඒ නියෝගයක් මොකක් හරි එක ලැබුණාට පස්සේ ඒ ලැබෙන විසඳුම අනුව තමයි අපි සූදානම් පාපන් සම්මේලනේ නිලවරණය පවත්වන්න මේ අවුරුද්දේ. ඔබතුමා සායිමට පත් වෙනවද දන්නේ නැහැ.
ගරු කතානායකතුමනි, දැන් මෙතන නීතිමය ගැටලුවක් තිබෙන බව එතුමා කියනවා. මොකද සභාපතිවරයාට විරුද්ධවත් චෝදනා සනාථ වෙලා තියෙනවා අමාත්‍යංශකරු පරීක්ෂණයේදී.
සනාථ වෙලා තියෙනවා.
ලේකම්වරයාට විරුද්ධවත් චෝදනා සනාථ වෙලා තිබෙනවා. ඒ වගේම ඔහුට නියෝගයක් ලබා දී තිබුණා කිසිදු නිලවරණයක කිසිදු සම්මේලනයකට ඔහුට ඉල්ලන්න බෑ කියලා.
ඔව්.
අමාත්‍යතුමා නියෝගත ඔහු ඒකට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඔබනේ තියෙන්නේ. හැබැයි ගරු කතානායකතුමනි, දැන් එතකොට ඔහු අධිකරණයට යාම ඔහුට තියෙන කිසිදු නිලවරණයකට ඉල්ලන්න බෑ කියලා තියෙන නියෝගෙට. ඒතර ඒ නියෝගෙට යාට වාරණයක් ගන්න පුළුවන් වුණා අධිකරණයට ගිහින්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ නේද පාපන්දු සම්මේලනය නිලවරණය පවත්වන්න එක බාධාවක් කියන. මොකද ඔහුට කිසිදු සම්මේලනයක තනතුරක් දරන්න බැරි නම් එන ලංකාවේ කිසිදු සම්මේලනයක් මැතිවරණ පවත්වන්න බැරුව යනවා. ඔබතුමා කිව් පරිදි. එනිසා මා හිතන්නේ නැහැ ඒක පාපන්දු සම්මේලනයේ නිලවරණයක් පැවැත්වීමට බාධාවක් කියලා. ඔහු අධිකරණින් පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා වාර නියෝගයක් ලබා දීලා නැත්නම්. එතකොට ඔබතුමා මට කියන්න ඕන අධිකරණින් පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා වාර නියෝගයක් ලබා දී තිබෙනවාද?
ගරු මන්ත්‍රීතුමනි,
දෙවනි එක
විමර්ශන කමිටුව මගින් තමයි සියලුම ක්‍රීඩාවල් සම්බන්ධ විමර්ශන කමිටුව මගින් තමයි එතුමාට ලබා දීලා තියෙන්නේ කිසිම ක්‍රීඩා සම්මේලනයක තනතුරක් දරිය නොහැකි කියනවා.
හරි මට තේරුණා. එහෙනම් කිසිදු ක්‍රීඩා සම්මේලනයක තනතුරක් දරන්න බෑ කියලා මෙයාට නියෝගයක් ලබා දීලා තිබෙනවා. එතුමායි නියෝගයට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා තියෙනවා. හැබැයි අධිකරණයෙන් ප්‍රශ්න කරන්නේ පාපන්දු සම්මේලනයේ විතරක් නෙවෙයිනේ. නියෝගයේ තියෙන ඔක්කොම සම්මේලනවල නම් ඔබතුමා කියන පරිදි කිසිදු සම්මේලනක නිලවරණයක් පවත්වන්න බැරුව යන්න බෑ. මම කියන්නේ අධිකරණයට එතුමාට යන්න අයිතිය තිබෙනවා. හැබැයි අධිකරණයේදී පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම නොපැවැත්විය යුතුයි කියලා වාර නියෝගයක් ලබා දීලා නැහැ. එනිසා මේක පැවැත්විය හැකි. එක. දෙවනි කරුණ, හරි අපි අධිකරණ නියෝගයක් තියෙනවා කියලා කිව්වා. අපි తాවකාලික උපකල්පනය කරමු. හැබැයි දැන් මේකේ නිල සම්මේලනයක් නැහැ. එහෙනම් අඩුම තරමේ ක්‍රීඩා පනත අනුක්‍රීඩා අමාත්‍යවරයා අතු මා කැමති නැති වුණත් මම මේකේ මේක අරාජිකත්වයට පත් වෙන්න ඉඩ නොදී එතේ කතුරුපාලක මණ්ඩල කරේ පත් කරනවා. මොකද මේ මාසේ 31 වෙනිදාගෙන් පසුව මේගොල්ලන්ට දැන් බලයක් නැහැ. ඔබතුමාලා සැප්තැම්බර් මාසේ 15 වෙනිදා දක්වා කල් දැම්ම. හරි සැප්තැම්බර් මාසේ 15 වෙනි පස්සේ දැන් සම්මේලනයක් නැහැ. මොකද ගැසට් නිවේදනයේ ක්‍රීඩා අමාත්‍යතුමා නිකුත් කළා තියෙනවා සැප්තැම්බර් මාසේ 15 වෙනිදා පෙළ නිලවරණ තියන්න කියලා. නිලවරණ තියලා නැහැ. ඒකනේ දැන් ඒතර තියෙන සම්මේලන අවලංගු වෙලා තිබෙනවා. එහෙමනම් දැන් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? නව අතුරු පාලක මම කැමති නෑ කතා නම් මේක නැවත කියන්නේ. නමුත් සම්මේලන ඇතුළ අරාජිකත්වයක් වැළැක්වීම සඳහා යම් විධිමත් ක්‍රියාමාර්ගයක් ඔබතුමාලා ගත යුතු කියන එක තමයි මගේ යෝජනා වෙන්නේ ගරු එමුතුමනි.
ඔව් ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට මම මේ පාපන්දු සම්මේලන ඇතුළ සිදුවී ඇති බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳ නිලවරණය පැවැත්වීමට පෙර පරීක්ෂණයේ සිදුකොට අදාළ සමාජික සංගම් වෙත දැනගැනීම සලස්වන දැන් මෙතන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන තුළ සිදුවී ඇති දූෂණ ක්‍රියාවන් අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීම සඳහා මේ වෙන විටත් ගරු ක්‍රීඩා මාත්‍යතුමා විසින් ගරු අභියාචනද කරන විනිශ්චයකාරතුමෙකුගේ සහභාගීත්වයෙන් යුක්ත සභාපති අභියාචන උපදේශක කමිටුවේ යොමු කළ තියෙනවා මේ ප්‍රශ්නේ. එතකොට මේ කමිටුවේ ඉන්නවා සභාපතිතුමිය සහ කමිටු සමාජිකයන් 7 දෙනෙක්. දැන් මේකෙන් අපිට පැහැදිලි පිළිතුරක් ලැබිය යුතුයි. මේ වෙලාවේ දැන් මොනවද කරන්න කියලා. දැන් මේක අධිකරණයට ගිය ප්‍රශ්නයක් කරුම්තුමා. ඒතරේ අධිකරණය ගියාට පස්සේ ඉතින් අපිට ඒ අධිකරණ හමුවේ තියෙන කටයුත්තකදී එහෙන් එන උත්තරය අනුව තමයි අපි නිලවරණය පවත්වනවද නැත්නම් අතුරුපාලක මණ්ඩලය පත් කරනවද කියන තීන්දුව අපි ගන්න ඕනේ.
එන්නේ දැන් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමා හැටියට කටයුතු කරන වෙලාවේදී එතුමා නිකුත් කරපු ලිපියක් තිබෙනවා පාපන්දු සම්මේලනයේ නිලවරණය වාර්ෂිකව පැවැත්විය යුතුයි කියලා.
ඔව්.
මොකද ඊට පෙර වසර 4ක් සභාපතිවරේ කටයුතු කරා. ඒතර ඒක ප්‍රශ්නගත වෙලා
ඒකට අදත් නිලව පාපන්දු සම්මේලනය කියන්නේ අවුරුදු 4කට වඩා පත් කරන්න කියලා තමයි.
ඒක එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා පාපන්දු සම්මේලනේ මේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කියන්නේ මේක වසර 4කට සැරයක් පැවැත්විය යුතු කියලා. හැබැයි ඔබතුමාලා ක්‍රීඩා පනත තියෙන වසරකට සැරයක් කියලා.
වසරකට සැරයක් කියලා.
ඒ සමේ පනතයි පාපන්දු සම්මේලනේ නියෝගය අතර ගැටුමක් තියෙනවා.
හරි ඔව්.
හැබැයි දැන් අපි බැඳිලා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ක්‍රීඩා පනතට.
ඔව්.
ඒ නිසා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමා ඇදිර කටයුතු කරන කාලේ වසරකට වඩා මේ සම්මේලනයක් පවත්වන්න බෑ නිලවරණ පැවැත්විය යුතු කියලා එතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව පාපන්දු සම්මේලනයේ කාලය මේ මාසේ 31 වෙනිදාට අවසන් වෙනවා.
ඔව් මේ මාසේ 31
අවසන් වෙනවනේ. දැන් එහෙමනම් කරන්න ඕනේ ඒක අවසන් දැන්. ඒගොල්ලන්ට චෝදනා තියෙනවා චෝදනා වලට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා තියෙන ඔක්කොම ඇත්ත. ඒව වෙන බේරගමු. හැබැයි දැන් මේක අවසන් වෙලා තියෙන නිසා නව නිලවරණයක් පැවැත්වීම සඳහා බාධාවක් නැහැ. මම දන්න විදිහට.
ගරු මන්ත්‍රීතුමනි එක බාධාවක් තියෙනවා දැන් උසාවියේ තියෙන ප්‍රශ්නේ අපිට දැන්
උසාවියේ කියන ඔබතුමාගේ දැනගන්න කරතු උසාවියෙන් පාපන්දු නිලවරණයට වාරණයක් දීලා තියෙනවද? වාරණයක් නැහැ.
වාරණයක් නැහැ.
ඔව් එහෙමනම් පුළුවන් පනත අනුව වාර්ෂික පැවැත්විය යුතු තිබෙනවා නම් දැන් නිලවරණේ පවත්වන්න ඕන. මා අනතුරුව කියන්නේ නිලවරණේ පවත්වන්නත් එක්ක මේක අරාජිකට පත්වේ අරාජිකත්වයට පත්වෙන්නේ නැතු යම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඔක තමයි මගේ අදහස කරු කැමතුමා ගොඩක් අය පැටලෙන්නේ නැන්නේ මේක තමයි
මගේ අදහස. ඔබතුමා වඩාත් නිවැරදි කියලා හිතන මමත් මගේ පෞද්ගලික අදහසත් ඒකයි. ඉතින් මම පෞතුන කෙටි දවසකදී මම පත්තරලා ඉන්න කෙටි කාලෙකදී ඔබතුමාගේ ඒ යෝජනාව ඉතා වැදගත්. මොකද මේ රටේ තියෙන මට මේ රටේ පාපන්දු සහ සමස්ත ක්‍රීඩා සමාජ දිහා බලපුවාම අද ගරු මන්ත්‍රීතුමනි අපි දකිනවා පොළවේ ක්‍රීඩා නොකරන පේප ඇසෝසියේෂන්ස් ඒ කියන්නේ පොළොවට සීමා වුණු ඇසෝසියේෂන් පත්තර දෙන රට වටේම මේ අය කුමන හෝ අරමුණක් නිසා තමන්ගේ එවැනි සංසද මේ පත් කරගෙන ඒ අය අරමුණ තියෙන ක්‍රීඩාව නෙමෙයි ක්‍රීඩා නොකරන එහෙත් වෙනත් මුදල් ලැබීම වගේ දේවල් නිසා ඇති වුණ තත්ත්වය. දැන් මෙතනදීත් ඔබතුමා කිව්වාගේ ලක්ෂ ඩොලර් මිලියන 5කුයි ලක්ෂ 5කුයි තව ඒසියන් ඩෙවලොප්මන්ට් ඒසියන් ආසියානු පාපන්තු සම්මේලනයේ ලක්ෂ 10කු හම්බෙලා දෙනවා. ඒතොර මේ ලක්ෂ 35කු මේ සභාපතිවරයා පහුගිය කාලේදී ඉවත් කරන්න තියෙන බැංකුවලින් ඒ තිබුණ account එකේ ගිණුමේ තිබුණ මුදල්. ඉතින් දැන් මේවා පිළිබඳව ලොකු පරීක්ෂණ වගේ පවත්වන්න යනවා ගරු මන්ත්‍රීතුමනි. ඉතින් මේ පරීක්ෂණ වලින් එන උත්තරය අපි ක්‍රීඩා මාත්‍යයන් සමගින් අපි යොමු කරලා තිනවා ව්‍යාජන අධිකරණයකට. ඒ අනුව සහ අපිට ලැබිය යුතු දැන් ඔබතුමා කිව්ව විදිහට වාරණයක් නැහැ. ඒ වාරණය නොමැති නිසා අපිට පුළුවන් නිල වර්ණයක් තියන්න. ඉතින් ඒ නිසා අද යෝජනාවත් එක්ක අපි කටයුතු කරන්න සූදානම් කියන එක මම මේලා මතක් කරන්න ඕනේ. ඉස්සුදන්දන ඔබතුමාට සහ මේ පිළිබඳව ගරු ඇමතුමාටත් අද්දම දැනුම් දීලා ඒ අවශ්‍ය කටයුතු කරන්න කටයුතු කළා නිල වර්ණය පවත්වන්න වහම සූදානම් කියන එක නීතිමය බාධාවක් නොමැතිනම්.
ගරු රාජ්‍ය ඇමතුමනි මේ පාපෙල් මේ පාපන්දු සම්බන්ධවම තමයි මේකත්. දැන් ඔබතුමා දන්නවා ඔබතුමා පැහැදිලි කරපු විදිහට අනුර කුමාර මන්ත්‍රීතුමාත් කිව්වා සැප්තැම්බර් 15 වෙනකන් තමයි ඒ සම්මේලනයේ දීර්ඝ කරලා තිබ්බේ. එතකොට සැප්තැම්බර් 15 වෙනිදායින් පස්සේ තව ගැසට් නිවේදනයක් ගහනවා ඔක්තෝබර් 30 වෙනකන් ඒක දීර්ඝ කරලා. නමුත් ඒ ගැසට් නිවේදනයේ තමයි ඊයේ පෙරේද ඇමතිවරයා අවලංගු කරලා ඔතනට අමාත්‍යාංශයෙන් මොකක්ද ඒකට කියන්නේ తాවකාලික මේ කණ්ඩායමක් පත් කරේ. නමුත් දැන් ඒ ගැසට් නිවේදනය ඔක්තෝබර් 30 වෙනකන් ගහපු ගැසට් නිවේදනය ඇමතිවරයාගේ අනුදැනුම නැතුව ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එයාගේ ස්කෑන් අත්සන ගහලා තමයි ඔක ගැහුවේ කියන කතාව එළියට ආවා. ඒක ඕගෙන ඇමතිවරයා පරීක්ෂණයක් කරනවත් කියලා කිව්වා. දැන් ඒ සම්බන්ධව තිබෙන ඔබතුමා පරීක්ෂණයක් කරලා ඒ සම්බන්ධව මොකද බරපතල චෝදනාවක් ඇමතිවරයාගේ අත්සන ස්කෑන් කරලා ගැසට් නිවේදනයක් ගහපු එක ගැන.
මම එහෙම ඒක ඔබතුමා කියන කාරණා පිළිගන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් වුණා කියලා කියනවා. කතාබහක් වටේට යනවා. කොහොම වුණත් ගරු ඇමතිතුමා විසින් මේ පිළිබඳව ඒ නිසා තමයි දැන් අපි දැන් අපිට විශේෂයෙන් තියෙන අධිකරණයේ තියෙන ප්‍රශ්නය. ඔව්. නෑ සමස්ත පාපන්දු දැන් අපෙන් එකයි අපෙන් නඩුව අපෙන් උසාවියට ගිහිලා තිනවා සහ සභාපතිවරයා උසාවියට ගිහිලා තිනවා. එහෙමනම් වෙලාවක ඇමතිවරයාට ඇමතිතුමා ඇමතිකමේ හිටියට තීන්දුවක් ගන්න බෑ ඒ වගේ වෙලාවට. කොහොමද තීන්දුවක් ගන්නෙ? උසාවිය ඉදිරියේ තියෙන ප්‍රශ්නකෙදී කොහොමද තීන්දුවක් ගන්නෙ ඇමතිවරයා? ඔහු උසාවි කියලා තැන්පැයි ඔහුට විරුද්ධයි සභාපතිව ඇරෙන්න අනිත් කමිටුව සියලු දෙනාම ඔහුට විරුද්ධව ඉන්නේ.
කරු මන්ත්‍රීමහත් කාලය ඉක්මන් කරන්න.
ඇමතුමනි මම අහන්නේ දැන් ඔක්තෝබර් 15 වෙනකන් ඔක්තෝබර් 30 වෙනකන් සැප්තැම්බර් 15 අවසන්ාට පස්සේ ඔක්තෝබර් 15 වෙනකන් දීර්ඝ කරා නැවත. ඒ දීර්ඝ කරපු ගැසට් එක තමයි ඇමතිතුමා අවලංගු කරේ. නමුත් ඒක අවලංගු කරන්න එක හේතුවක් වුණා ඇමතිතුමා දන්නේ නැතුව ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා එයාගේ ස්කෑන් අත්සන දාලා ගැසට් නිවේදනයක් නිකුත් කරා. ඒක පිළිගත්තා. ඊළඟට ඇමතිතුමා කිව්වා මේ ගැන පරීක්ෂණයක් කරලා එයා ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මම අහන්නේ පරීක්ෂණයට මොකද වුනේ?
කථානායකතුමනි
අද දිනට නිමිත යෝජනා එක උදාර්පණ පණත යටතේ නීමේ ඉදිරිපත්
කරනවා. What is this? Yeah.
Since you're also there, just right now we got an alert that the final draft of the resolution on Sri Lanka is being handed over in Geneva. Now, yesterday, Hijaz Hizbullah's case was taken up at the Putlam High Court. For the third day, sir, the prosecution was not available. He was charged under the Prevention of Terrorism Act. He was given bail before the last Human Rights Commission sat a couple of days before. Right? Now, it's on very flimsy evidence. If they are prosecuting the star witness, the defense is asking, where is the Attorney General? How can you do this? If there is no case, drop it and let this poor man go. If there is a case, prosecute him. You can't just continue to, without any reason, the Attorney General State Council is not present. When the judge questioned, State Council said the present one, or the person who was present there said the prosecution, the State Council who is supposed to prosecute is not available. They asked for the file, the State Council said the file was not with her. They asked the CID, where is the file was not there. You see, we are going to get into a further mess. Right. So, Honorable former President is here, the all the important people are here, you are the Deputy Minister of Defense, you are here. It is your minister who's fixed a DO on Hijaz Hizbullah. Deal with it, sir.
Right.
Thank you.
Thank you. Yes, you go ahead.
Garu Kathanayakathumani, Sri Lanka Prajathantrika Samajwadi Janarajaye, Ha, Exat Arabi Emir Rajya Atara, Udarpana Givisuma, Ekdas Namasi Hattata Anka Atadarana Udarpana Neetiya, තුන්වන වගන්තිය යටතේ නියමිය පාර්ලිමේන්තුව අනුමැතියට ඉදිරිපත් කරමි. යම් අපරාධයක් සම්බන්ධයෙන් චෝදිතයෙකු හෝ වරදකරුවෙකු වී විදේශීය රාජ්‍යවල පලා ගිය තැනැත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා එම තැනැත්තන් උදර්පණය කර ගැනීමට ප්‍රතිපාදන සැලැස්වීම පිණිස උදර්පණ ගිවිසුම් අත්සන් කරනු ලබයි. එක් එක් රටවල්වල බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අදාළ රජයන් එකඟවන්නේ නම් එම රටවල් අතර උදර්පණ ගිවිසුම් අත්සන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවද මෙසේ විවිධ රටවල් සමග උදර්පණ ගිවිසුම් වලට ඇතුළත් වී ඇත. උදාහරණ වශයෙන් සඳහන් කරන්නේ නම් තුර්කිය, රුසියාව, චීනය, යුක්‍රේනය, වියට්නාමය වැනි රටවල් සමග මේ වෙන විට උදර්පණ ගිවිසුම් වලට එළඹී ඇති අතර විවිධ රටවල් යෝජනා අනුව වර්තමානයේද ගිවිසුම් ගතවීම් වලට සාකච්ඡාවන් අදාළ අමාත්‍යංශ සම්බන්ධතාවයන් යුතුව සිදුවේ. අද පාර්ලිමේන්තුව අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම ගැසට් පත්‍රය අදාළ වන්නේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර ඇතිකරගෙන තිබෙන උදර්පණ ගිවිසුම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර උදර්පණ ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා එවකට GLPD සමාත්‍යතුමා හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයා 2014 ජනවාරි මාස 27 වන දින අබුඩාබිහිදී අත්සන් තබා ඇත. ඉන් අනතුරුව මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ අපරානුමත කිරීම.
Order please. Deputy Speaker will take this yana.
අපරානුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ආවරණය අනුමැතිය ඉල්ලා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් 2014 7/1 වෙනි දිනෙති අමාත්‍ය මණ්ඩල සටහන ඉදිරිපත් කර ඇත. ඒ සඳහා 2014 9/4 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආවරණ අනුමැතිය ලබා දී ඇත. අත්සන් තබන ලද උදර්පණ ගිවිසුම 5/1 වගන්තියට අනුව තමන්ගේ ජාතික නීති පද්ධතිය මගින් අවසර නොලැබෙන්නේ නම් කිසිම පාර්ශ්වයක් විසින් තම පුරවැසියන් අනෙක් පාර්ශ්වයට උදර්පණය නොකළ යුතු වේ යනුවෙන් සඳහන්ව ඇත. කෙසේ වුවද එක්සත් අරාබි එමිර් රාජ්‍ය නීති පද්ධතිය තුළ තම පුරවැසියන් වෙනත් රටවලට උදර්පණය කිරීමට ප්‍රතිපාදන නොමැත. නමුත් ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ තම පුරවැසියන් වෙනත් රටවලට උදර්පණය කිරීම සඳහා නීතිමය බාධාවක් දක්වන්නට නොමැත. දෙරට අතර නීති පද්ධතියෙන් හි පවතින මෙම විෂමතාවේ හේතුවෙන් අප රටට අවාසිදායක තත්ත්වයක් ඇතිවිය හැකි නිසා අත්සන් කරන ලද උදර්පන ගිවිසුම ශ්‍රී ලංකාව තුර අප්‍රමාණමුති කිරීමේ කටයුතු මෙතෙක් සිදු කර නොමැත. කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔවුන්ගේ ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටි අනුකූලව ගිවිසුම අප්‍රමාණමුත කර ඇත. මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සිදු කරන ලද සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස අදාළ ගිවිසුම් පහයක වගන්තිය පාර්ශ්වයක් තම පුරවැසියන් අනික් පාර්ශ්වයට උදර්පණය කළ යුතු නොවේ යනුවෙන් සංශෝධනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟ වී ඇත. කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විසින් උදර්පන ගිවිසුම දැනටමත් අපරණවානුමත කර ඇති බැවින් ගිවිසුමේ පහයක වගන්තිය සංශෝධනය කිරීම සඳහා දෙපාර්ශ්වය විසින්ම ගිවිසුම අපරණානුමත කළ යුතු බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් දැනුම් දී ඇත. එබැවින් පළමු 1977 අංක 8 උදර්පන නීතිය දක්වා ඇති ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් අත්සන් කරන ලද උදර්පන ගිවිසුම ශ්‍රී ලංකාව විසින් අපරණානුමත කිරීම අවශ්‍ය වන අතර දෙවනුව උදර්පන ගිවිසුමේ 23 වගන්තියේ 3 ඡේදයේ දක්වා ඇති පරිදි යෝජිත සංශෝධනය සිදු කළ යුතුය. දෙරටින් කුමන හෝ රටක් හෝ එක් රටක නඩු පැවරීම, නඩු විභාග කිරීම, නියම කරන ලද දඬුවමක් බලාත්මක කිරීම හෝ පලාගිය වර්ධකරුවන් හෝ සැකකරුවන් අදාළ රටට ගෙන්වා ගැනීම සඳහා විධිවිධාන මෙම උදර්පන ගිවිසුම් මගින් සපයනු ලබයි. ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මෙම උදර්පන ගිවිසුම ත්‍රස්තවාදී කියා ක්‍රියා මැඩ පැවැත්වීම, මත්ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සහ මිනිසුන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැනි සංවිධානාත්මක සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විශේෂයෙන් වැදගත් වේ. මෙවැනි වැරදිකරුවන් අධිකරණය වෙත ගෙනීම සඳහා ජාත්‍යන්තර ප්‍රතිපාදන සැපීම මගින් රටවන් වලින් පලා ගිය වැරදිකරුවන් හෝ සැකකරුවන් ආරක්ෂක ස්ථානයක් ලෙස යොදා නොගැනීම සහතික කරලීම සඳහා ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඇති සාමූහික කැපවීම පෙන්නුම් කිරීමට මෙම ද්විපාක්ෂික උදර්පන ගිවිසුම වැදගත් පියවරක් වනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ සාපරාධී වැරදිවල නිරත වූ බවට සැකකරන පුද්ගලයන් කීප දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය රැකවරණය පතා ඇති බැවින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන් කර ඇති උදර්පන ගිවිසුම ක්‍රියාත්මක කිරීම වර්තමානයේ බෙහෙවින්ම වැදගත් වේ. ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන් තබා ඇති මෙම උදර්පන ගිවිසුම බලාත්මක වීම සඳහා 1977 අංක 8 දරන උදර්පන නීතියේ 4 වගන්තියේ විධිවිධාන වලට යටත්ව එම පනතේ විධිවිධාන විදේශීය රාජ්‍යයන් සම්බන්ධයෙන් අදාළ වන බව පනතේ 3 වගන්තිය යටතේ සාදන ලද නියමයකින් ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළ යුතු අතර ඒ අනුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් එම නියමය 20/22/5/31 දින අංක 22/82 ඇලිරක් 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලදී. 1977 අංක 8 දරන උදර්පන නීතියේ 3 වගන්තිය යටතේ නියමයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව ඒ නියමයේ සඳහා අද මෙම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරමි. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිට අපේ රටේ මේ වෙනකොට විශාල මෙහෙයුමක් පාතාලයට සම්බන්ධ පිරිසක් කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවීම, ඔවුන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් පෙරලා නැවත රටට උදර්පණය කර ගැනීමට මෙම පනත අතිශය වැදගත් වෙනවා. ඒ අනුව මේ ගරු සභාවේ අනුමැතිය අපි මේ පනත වෙනුවෙන් ඉල්ලා සිටිමින් මම නියැලෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මෙලඟට ගරු අජිත් මානප්පිර මහත්මයා ඔබතුමාට මිනිත්තු 5යි.
ස්තුතියි. විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි, මෙවැනි පනත් රටවල්ලට අතර ඇතිකර ගැනීම මං හිතනවා වැදගත් දෙයක් වෙනවා. අපි විශේෂයෙන්ම දූෂණය මර්ධන දූෂණයට විරෝධී වන විපක්ෂයක් වශයෙන්, රටේ මුදල් වංචාවලට විරුද්ධ වන විපක්ෂයක් වශයෙන්, නැත්නම් සමග ජන බලවේගයේ පක්ෂයක් වශයෙන් අපි මේ සඳහා සහයෝගය දෙනවා. මේ රටත් එමිල් රාජ්‍යත් එක්ක විතරක් නෙමෙයි, අනිත් සියලු රටවල් එක්කත් මෙහෙම ගිවිසුම් ඇති කරගෙන ඒ රටවල අපේ රටවල අපරාධ කරපු අය අපි දන්නවා සල්ලිත් අරගෙන ගිහිල්ලා ඒ රටවල හැංගිලා ඉන්නවා. ඒ රටවල සල්ලි තැන්පත් කරලා තිනවා. මේ වගේ නීතිමය කටයුතු කිරීමේදී සහයෝගය ලබා ගැනීම සඳහා, අපේ රටේ නීතිමය කටයුතු සඳහා සහයෝගය ලබා ගැනීම සඳහා මෙම යුතුකම් වැදගත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ගිවිසුම් අපි රටවල් වල අතර හදා ගත්තත් අපේ රට තුල නීතිය ක්‍රියාත්මක වෙනවද හරියට කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද අපි දන්නවා අපේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙන්නේ මේ වංචාව දූෂණය මේ රට තුල ඇති වෙලා ඒ සඳහා කටයුතු කරන බලපෑමක් කරන නීතිපද්ධතිය ශක්තිමත් වෙලා නැති නිසා. ඒ විතරක් නෙමෙයි පහුගිය අවුරුදු දෙකහමාරට කලින් අපේ රට මැදි ආදායම් ලබන ජනතාව වෙන රටක් බවට පත් වෙලා තිබ්බත් වර්තමාන වෙනකොට අඩු ආදායම් ලබන ජනතාව වෙන රටක් බවට පත් වෙලා තියෙන්නේ මේ දූෂණ වංචාව අපේ රටේ සිදු වෙලා ඒ සඳහා ශක්තිමත් නීතිපද්ධතියක් රට තුළ නැතිවීම නිසා. ඒ කියන්නේ රට තුළ නීතිපද්ධතියක් නැත්නම් වෙන රටවල් එක්ක අපි කොහොමද මේ වගවීම් සඳහා කටයුතු කරන්න කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ වගේම අපි දන්නවා ගත්තු ණය ටික ගෙවා ගන්න බැරි විදිහට අපි දුප්පත් වෙලා තියෙනවා. ඒ හින්දා අපි දකින දේ තමයි අපි අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව අපේ රටේ නීතිය ශක්තිමත් කරන්නේ නැතුව අපේ රටේ නීතිය සාධාරණ වෙන්නේ නැතුව අපේ රටේ නීතිය පොඩි මිනිහට විතරක් නෙමෙයි ලොකු මිනිහට ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් වෙන්නේ නැතුව අපි ඒවා තීන්දු ගන්නෙ නැතුව ඒකෙන් රටේ වෙච්ච මහ පරිමාණ හොරගම් වලට වග කිය යුතු පුද්ගලයන් නීති ඉදිරියට ගේන්නේ නැතුව ඒ සඳහා නීතිය දුර්වල වෙලා තියෙද්දි අපි වෙන රටවල් වල ඉන්න කට්ටිය තෝරගන්න අපේ රටේ නීතියක් තියෙනවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා අපි දන්නවා අද අපේ රට ලෝකයේ දූෂිත රාජ්‍යයක් බවට නම් වෙලා
තියෙනවා.
පසුගිය දවසේ ජාත්‍යන්තර සමන්තා පවර් මහත්මිය ඇමරිකා එක්සත් ජනපදයෙන් අපි කියලා තියෙනවා මේ රට බංකොලොත් වෙන්න හේතුව මේ කොවිඩ් ප්‍රශ්නේවත් එහෙම නැත්නම් යුක්‍රේන් යුද්ධයවත් නෙමෙයි මේ රට බංකොලොත් වෙන්න හේතුව අධික පොලියට ණය ගැනීම ඒ වගේම වංචාව දූෂණය දේශපාලකයන් නිලධාරීන් මුදල් කුට්ටි මත වැඩ කිරීම කියලා ප්‍රකාශයක් පත් කරලා තියෙනවා. IMF එක ණය ගන්න ගියාමත් අපිට දීපු කොන්දේසියක් තමයි මේ රටේ දූෂණය මර්ධනය කිරීම සඳහා පිළිගත හැකි ශක්තිමත් ක්‍රියාදාමයක් ඉදිරිපත් කරන්න කියන එක. මානව හිමිකම් කවුන්සිලයට ගියාමත් අපේ අද වෙන්නේ මානව හිමිකම් කැඩුවා කියලා කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටද බෙහෙත් ටිකක් ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව මේ කොයි ජනතාවටත් බෙහෙත් ටිකක් ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. රටේ ආහාර වේලක් ගන්න බැරි තත්ත්වයක් ජනතාව සාගින්නේ ඉන්න තත්ත්වයක් පත් වෙලා තියෙනවා. දරුවට අධ්‍යාපනය ලබා ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි එහෙම තියලා තියන්නේ ඇයි? මේ රටේ පහුගිය කාලේ සිදුවිච්ච වංචාව දූෂණය නීති හරියට ක්‍රියාත්මක නොවීම හොරුන්ට රිසිසේ හොරකම් කිරීමට හැකිවීම ඒ වගේම තමුන් උපයා මෙහෙන් හොරකම් කරගත්තු සල්ලි වෙන රටවල තැන්පත් කිරීමේ හැකිය වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අද වෙනකල් මේවල වග කියුත්ත කවුද? මේ සඳහා වග කියුත්තන්ට දෙන දඬුවම් මොකක්ද? ඒ සඳහා නීතිපද්ධතිය ක්‍රියාත්මක වෙනවද? මේවා ගැන අද ගානකටවත් ගන්න නැතුව රජයේ ක්‍රියාත්මක වෙනවා. එන්නේ ඒ නිසා අපි කියනවා ඉස්සෙල්ලාම මේකට අපි සහයෝගය දෙනවා. නමුත් මේ රටේ වංචා දූෂණය සඳහා වගවීම ස්ථාපිත කරන්න ස්වාධීන අධිකරණ පද්ධතියක් නිර්මාණය කරන්න ඒ අධිකරණ පද්ධතියට ස්වාධීන වෙන්න දැන් පහුගිය දවසේ 20 වෙනි සංශෝධනය කෙනල්ලා අධිකරණයේ බලය විධායකය තුලට ගත්තා. එහෙම නෑ අධිකරණය
අවසන් කරන්න
ගරුතුමා ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් මම විශේෂයෙන් කියනවා දැන් පහුගිය දවස්වල බැලුවොත් අසුචි නැවකට ගෙව්වා ඩොලර් මිලියන 6.9ක් නැව ඇවිදිල්ලවත් නෑ බඩු මුට්ටුවක් ගෙනාවේ නෑ ජනතා සල්ලි ගෙව්වා. ඒ වගේන නීතියකෝ පැන්ඩෝරා පේපර් වලින් හංගපු සල්ලි ටික ගැන හෙව්වද ජනාධිපතිතුමා කව මාසයක් ඇතුළත කියන්න කියලා? අද වෙනකොට ඒවල උත්තර තියෙනවද? ඒ සල්ලි වලට මොකද්ද කරේ? කොහොමද ඒ සල්ලි හෙව්වේ? ඒ සල්ලි අපේ
රටේ
මොකද කියන්නේ අවසානම? ඒ නිසා මම විශේෂයෙන් කියනවා මේ රටේ අපි වෙන රටවල් වල තියෙන අපේ රටේ අපරාධකාරියෝ හඳුනා ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන රටවල් වලින් ඒකේ සහයෝගය ගන්න. නමුත් අපේ රටේ අපරාධකාරයෙක් හඳුනා ගන්න වැඩපිළිවෙලක් නැතුව නීතිය ස්වාධීන නැතුව අපි කොහොමද වෙන රටවල් එක කටයුතු කරන්න කියන එක ඒකේ වාසිය අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් කරමින් මම නිහඬ වෙනවා.
ඔව් මිසිතේ ඔබතුමාට ගරු මේජර් සුදර්ශන දෙන පිටියේ මැතු ඔබතුමාට මිනිත්තු 4ක කාලයක්
තියෙනවා. ගරු නියෝජක තානායකතුමනි මම හිතන්නේ 1977 අංකයට දරන උදාහරණ නීතිය මේ වෙලාවේ අපිට අවශ්‍ය කාලෝත්විම මාතෘකාවක් ඇත්තටම. මොකද ඒකට හේතුව උදාපන් නීතිය කියන්නේ අපේ රටේ හෝ මොකක් කුමක් හෝ රටක අපරාධකාරයෙක් වෙනත් රටක හැංගිලා ඉන්නවනේ එයා බාර දෙන්න එහෙම නැත්නම් එයාව ගෙන්න ගන්න කටයුතු කරන්න තියෙන නීතියක්. ඉතින් මේ වෙලාවේ අපි දකින්නේ අපි මේ අපේ ඒ වගේම අපරාධ සම්බන්ධව කටයුතු කරලා තියෙන අපරාධයක් සම්බන්ධව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයෙක් ඉන්නවා නම් එයාව ගෙන්වා ගැනීමට ඒ ජාත්‍යන්තර සම්බන්ධතාවය ඇති කර ගැනීම තමයි මූලික විය යුත්තේ. ජාත්‍යන්තර සම්බන්ධතාවය ඒ රටවල් දෙක අතර සම්බන්ධතාවය. හැබැයි මේ සම්බන්ධතාවය නැති නිසා සමහරලාවට ඔවුන් උදව් කරන්නේ නැහැ. ඒකට හේතුව වෙලා තියෙන අපිට අපි දන්නවා මේ ගිවිසුම් ගහපු රටවල් කීයක් කීපයක් තියෙනවා. ඒ අතර සමහර රටවල් එක්ක ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. සමහර රටවල් එක්ක සම්බන්ධතා නැහැ. අපි ඒක මේක ගිවිසුම ගහ ගන්න පුළුවන් නම් අපි විශාල වශයෙන් රටවල් එක්ක අපිට පුළුවන් මේ අපෙන් රටෙන් අපරාධ කළ පැන ගොස් ඉන්න අයත් කෙලින්ම අපිට ගෙනල්ලා ඒ අය නීතියේ රැහැන්ට යොමු කරන්න. මේක ප්‍රශ්නයක්. ඉතින් මේකට හේතුව මොකද්ද? අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අර ඩුබායි වල ඉඳන් අමාරු අය අපි සම්බන්ධතා තිබ්බ නිසා ගෙනාවා. හැබැයි මේ ජාත්‍යන්තර සම්බන්ධතාවයේ වැදගත්කම තේරුම් නොගැනීම තමයි මං හිතන්නේ අපි කාටත් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව දැන් අපි අනවශ්‍ය දේවල් තමයි ගොඩක් කතා කරන්නේ. ගොඩක් වෙලාවට ජාත්‍යන්තරයේ එහෙම නැත්නම් නොයෙකුත් රටවල් වලට උපහාස වෙන විදිහට කතා කරනවා. අපි දැන් මේ දැනුත් දැක්කා අපේ මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා ඔය අසුචි නැව ගැන. හැබැයි දැකලා තියෙනවද? එහෙම නැවක් දැක්කෙත් නැහැ. එහෙම නැගලා තියෙනවද නැවට? ඒ මොනවත් නැතුව චීනෙට අපහාස උපහාසත් විදිහට කතා කරනවා. උන්ගේ තියෙන ජාත්‍යන්තර සම්බන්ධතාවය එහෙම නැත්නම් ඒ කියලා පළදු වෙනවා. ඒක නිසා තමයි අපිට මේ සමහර දේවල් වලදී ඔවුන් මේ තරහ වෙච්ච නිසා තමයි අපිට මේ දේවල් සමහර දේවල් කරගන්න බැරි වුණේ. අපිට උදව් උපකාර ගන්න බැරි වුණේ. අපි රට ආතිගතයෙන් අමාරු වෙලාවක්. අපි රට කතා කරන්නේ මේ වගේ දේවල්. සමහර වෙලාවට සමහරලාට කතා කරනවා අර සුවාසිලන්තේ නායකයා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නායකයත් එක්ක සම්බන්ධතාව තියාගත්තා. ඒ රටත් එක්ක සම්බන්ධතාව තියාගත්තා. හැබැයි මේ රටේ මේ නායකයාගේ තියෙන සංස්කෘතිය ගැන මේ රටේ ඉඳන් කතා කරනවා. ඒ නායකයා කොහමද කාන්තාවන් තෝරන්නේ? ඒ දේවල් තමයි අපේ රටේ කතා කරන්නේ. ඒතකොට ඒ රට තරහන. මොකද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඔය හැම ඡන්දයක්ම වටිනවා. ඒ රටක තියෙන ඡන්දයක්ම වටිනවා. ඒක තමයි ජාත්‍යන්තර සම්බන්ධතා තියාගන්න කියන්නේ. හැබැයි මේ දේවල් නොකර නිසා තමයි මේ තත්ත්වයට අපි පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ චීනයට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපිට කවුද උදව් කරේ අන්තිමට? අන්තිමට
ඉන්දියාවට.
අගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට පොඩි වෙලාවක් දෙන්න. අපිට දැන් අපේ ආර්ථිකය ශක්තිමත් නැතුව අපි ගොඩක් වැටලා තිබ්බ වෙලාවක අන්තිමට අපිට තෙල් දෙන්න පටන් ගත්තේ කවුද? චීන ඉන්දියාවේ. හැබැයි ඉන්දියාවට නොයෙකුත් වෙලාවට පහර ගහනවා. මේ දේශපාලන වාසිතකා තමයි මේ දේවල් කරන්නේ. දේශපාලන වාසිතකා කරන නිසා මේ රට ටිකෙන් ටික පහළට යනවා. මොකද ඒ ජාත්‍යන්තර සම්බන්ධතා නැති වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේ අපි දකිනවා සමහර වෙලාවට මේ අපි කවුරුණත් පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන්, අපේ රටේ කවුරෝ ශ්‍රී ලාංකිකයෙක් මොකක් හරි දෙයක් මේ රටකට විරුද්ධව කියනවා නම් ඔවුන් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා කතා කරනවා. ඔන්න පළදු වෙනවා ජාත්‍යන්තර සම්බන්ධතා. මේ වගේ ඕන තරම් උදාහරණ අපිට දෙන්න පුළුවන් ගරු කතානායකතුමනි. ඒ වගේම අපි විශේෂයෙන්ම දන්නවා මැදපෙරේ රටවල් එක්ක අපි ගනුදෙනු කරනවා. දැන් එයින් තමයි අපිට තෙල් දෙන්නේ ගොඩක් වෙලාවට. තෙල් ලබා ගන්න යනකොටත් ওই ප්‍රශ්නේ තියෙනවා. සමහර වෙලාවට මෙහි ඉන්න අපේ රටට ආදරේ නොකරන පිරිස් මේ නොයෙකුත් දේශපාලන වාසිතක නොයෙකුත් දේවල් කියන ওই රටවල් වල ජීවත් වෙන මිනිසුන්ට, ඒගොල්ලන්ගේ සංස්කෘතියට නොයෙකුත් අපහාස උපහාස විදියට කතා කරන මේවා තමයි මේ විවේචනය කිරීම තුළින් අපිට තියෙන ප්‍රශ්නය. මේ රටෙත් අපි සමහර වෙලාවට මුස්ලිම් ජාතිකයන්ගේ දේවල් ගැන අපි කතා කරනවා. අනවශ්‍ය දේවල් ගැන කතා කරනවා. මේ කතා කරලා මොකද්ද වෙන්නේ? අවසානයේ ඒවා ටිකෙන් ටික ජාත්‍යන්තර රටවල් වලට ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ රටවල් වලට ගිහිල්ලා ඔවුනුත් මේකට එකතු වෙනවා. මේ රටේ මොකද්ද මේ කරන්නේ?
හසන් කරන්න ගර්භන්තුමා.
මිනිසුන්ට කරදර කරන ওই දේවල් තමයි යන්නේ. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සියලු දෙනාටම, මේ වගකීම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි උදර්පණ නීතිය එකතු කරගන්න, උදර්පණ නීතිය ක්‍රියාත්මක කරගන්න ජාත්‍යන්තරේ සම්බන්ධ වෙනවා නම් මේ අනවශ්‍ය ප්‍රකාශ කරන්න එපා රටවල් වලට. මේ රටවල් වල දේවල් කතා කරලා, අනවශ්‍ය දේවල් කතා කරලා ඒවා නොදැන කතා කරන්න එපා. කතා කළ හරියට දන්නව නම් පමණක් කතා කරන්න. එහෙම නැතුව නොදැන කතා කළා අපේ රටත් එක්ක මේ දේශපාලන වාසි ගන්න අපේ රටත් එක්ක තියෙන මේ සම්බන්ධතා නැති කරන්න කටයුතු කරන්න එපා කියලා ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. ගරු ආචාර්ය හරණී අමරසූරිය මැතිණිය ඔබතුමිට මිනිත්තු 4ක් කාලයක්
තියෙනවා. කොච්චර වෙලාවක්ද?
මිනිත්තු 4ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ අපේ රටේ ප්‍රශ්න තියෙන්නේ සහ අපේ රටේ නීතිය ක්‍රියාත්මක මේ අපේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි වෙලා තියෙන්නේ නීතිමතිකමට නෙවෙයි, නීති ක්‍රියාත්මක කිරීමේදී තියෙන ගැටලු එක තමයි කියන එක මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි. මම දැනගන්න කැමති විශේෂයෙන් මෙම ආණ්ඩුව බලයට පත් වෙන්න කරපු ඡන්ද ව්‍යාපාරයේම කතා කරපු දෙයක් තමයි අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් ගෙන්නනවා කියන එක. මහ බැංකු වංචාවට වගකිව යුතු මේ පුද්ගලයාව ඔවුන් බලයට පත් වූ වහාම ගෙන්නනවා කියනේ පොරොන්දුව ජනතාවට කරා. දැන් ඔහු අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්නන්න බැරි වෙලා තියෙන්නේ සිංගප්පූරුවත් එක්ක තියෙන උදර්පණ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් හින්දාද, වෙන මොකක් හරිද? දැන් ඒක විශේෂ වුණ විශේෂ පොරොන්දුවක්. නමුත් අද වෙනකොට අවුරුදු දෙක හමාරක් ගිහිල්ලා මේ ආණ්ඩුව බලයට පත් වෙලා අර්ජුන මහේන්ද්‍රන් තාම නීතිය ඉදිරියට ගෙනැල්ලා නැහැ. ඉතින් මෙතන පැහැදිලි වෙන්නේ අපේ මේ ආණ්ඩු ගන්න තීරණ සහ දේශපාලන මැදිහත් වීම සිද්ධ වෙන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන හිතලා හෝ නීතිය ක්‍රියාත්මක කරන පැත්තෙන් නෙවෙයි, ඔවුන්ට බලේ රඳා පැවැත්වීමට සහ බලය තියාගන්න සඳහා කොහොමද නීතිය, කොහොමද ආයතන, කොහොමද අධිකරණය මේ සියල්ලම පාවිච්චි කරන්න කියන පදනමේ ඉඳගෙන තමයි මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අද වෙනකොට මේ ආණ්ඩුව පුරවැසි විරෝධී ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මොකෝ මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳ මත නගනකොට පිළිබඳ අනිවාර්යයෙන්ම අපිට පිළිගන්න වෙනවා මේ වෙලාවේ විශාල අර්බුදයක් මේ රටේ තියෙනවා. ඒ අර්බුදය ඒ සමාජ ආර්ථික අර්බුදයේ ඉදිරියේ ජනතාව පීඩාවට ලක් වෙලා තියෙනවා, පුරවැසියන් පීඩාවට ලක් වෙලා තියෙනවා. මේ පිළිබඳ තොරතුරු මතු කිරීම නිසා නෙවෙයි අපේ රටේ ප්‍රතිරූපය හානියට පත් වෙලා තියෙන්නේ, ඒ මතු කරන ප්‍රශ්නවලට විසඳුම් මේ ආණ්ඩු වලින් ලබා දෙන්නේ නැති නිසා. ඒ ප්‍රශ්න මතු කරන අයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා මිසක් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මේ ආණ්ඩුව කිසිසේත්ම පියවර ගන්නෙත් නැහැ. කිසිම ඒ විදිය ගැන ඒක ඒ පිළිබඳ හැඟීමක් තැකීමක් නැති බව තමයි මේ වෙනකොට ඉතාමත්ම පැහැදිලි වෙන්නේ. ඉතින් මේ වෙලාවේ පැන නගින ප්‍රශ්න අඩුම තරමේ ඇහුම්කන් දෙන්න ඕනේ පුරවැසියන් මතු කරන ප්‍රශ්න, මහජන නියෝජිතයන් මතු කරන ප්‍රශ්න බැරෑරුම් ලෙස සලකා ඒ මතු කරන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කියන එක තමයි අපිට ඉල්ලා සිටින වෙන්නේ. නමුත් ඒක නෙවෙයි මේ වෙලාවේ වෙන්නේ. මතු කරන හැම ප්‍රශ්නයකටම මේ ආණ්ඩුවෙන් එන ප්‍රතිචාර ඉතාමත්ම පිළිකුල් සහගතව අපිට සලකන්න වෙන්නේ. ආහාර පිළිබඳ ආහාර අර්බුදය පිළිබඳ ප්‍රශ්න මතු කරනකොට එන ප්‍රතිචාරය තමයි මේ කාන්තාවන් මව්වරුන් ආහාර සකසන්න දන්නේ නැති නිසා තමයි ප්‍රශ්න එන්නේ කියලා. එහෙම නැත්නම් නිර්මාංශික වීම නිසා මන්ද පෝෂණය එන්න පුළුවන් එනවා වගේ කතා කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ නිර්මාංශික අයත් මන්ද පෝෂණයෙන් පෙළෙන්න ඕනේ කියන විහිළු සහගත කතා මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නියෝජිතයන් මේ වෙලාවේ ප්‍රකාශ කරන්නේ. මේ සියල්ලෙන්ම ඔප්පු කරන්නේ අත වශයෙන්ම මේ ආණ්ඩුව නියෝජනය කරන පිරිසට අද තියෙන අර්බුදය ගැන කිසිසේත් හැඟීමක් නැහැ, කිසි තැකීමක් නැහැ, තේරුම් ගන්න උවමනාවක් නැහැ කියලා. ඉතින් ඒ නිසාම මේ ප්‍රශ්න මතු කරනකොට ඒවා තමන්ගේ බලය පවත්වාගෙන යෑමට තියෙන බාධාවක් හැටියට දකින්න
කාලය අවසන් වෙන කරුමන්තේ
ඉවර කරන ගරු නියෝජ කතානක බලය පවත්වාගෙන යන මේ බල අරගේ ඒ ව්‍යාපෘතියට බාධාවක් නොවේ. මේ ඇත්ත ප්‍රශ්න කතා කරනකොට ඇත්තට මේ ප්‍රශ්න වලට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් මම
නිහඬවම ඔබතුමාට ගරු ප්‍රේමනාත් සිද්ධාලවත්ත මහත්මයා ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක්
තියෙනවා. ස්තුති නියෝජක කතානායකතුමනි. උදර්පණයේ නම් වැදගත් මාතෘකාව කතා කරන අවස්ථාවේ කතා කරන්න ලැබීම සම්බන්ධව සතුටු වෙනවා. නිර්වචනයට අනුව මෙය යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ බලයක් ඇති රටක්. එම අපරාධය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ඔහු වැරදිකරුව සිටින පුද්ගලයෙකු එම අපරාධය සඳහා දඬුවම් පැවරීම සඳහා හෝ දඬුවම් කිරීම සඳහා තම රටට බාර දෙන්නේ දෙවැනි රටකින් ඉල්ලා සිටින අවස්ථාව. මේ රටේ සිදුවන යයි කියනු ලබන අපරාධ වගකීම් පැහැර ගැනීම, සාපරාධින් නොසලකිලිමත්කම් සහ ප්‍රශ්නගත ගනුදෙනු පිළිබඳව කාටත් වඩා මේ සමාවේ සිටින ඔබ අප සියලු දෙනාම දන්නවා. මෙම කරුණු හමුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ විශාලම ජන ප්‍රගලයත් පහුගිය කාලේ අපි දැක්කා. මේ කරුණු සලකා බැලීමේදී සාධාරණ සමාජයක් හා විධිමත් නෛතික ක්‍රමවේද සකස් කිරීමේ වගකීම කඩිනම්ම ඉෂ්ට කිරීමට අපිට සිදු වෙලා තියෙනවා. මේ කරුණු හමුවේ උදර්පණය කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන මෙන්ම එවැනි ක්‍රියාවන් සඳහා ද්විපාර්ශ්වීය මෙන්ම බහුපාර්ශ්වීය ගිවිසුම් අත්සන් කිරීම වැදගත්. උදර්පණය ගිවිසුම් අත්සන් නොකළ ඇතැම් රාජ්‍යයන් සීනව ශ්‍රී ලංකාව අත්සන් මෙතෙක් අත්සන් කර ගිවිසුම් තුළින් මේ වනට මුළු මහත් ලෝකෙටම කැපවීමක් අපි ලබා දීලා තියෙනවා. අද අපගේ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගවල අතිශය වැදගත් අංගයක් බවට පත් වී ඇත්තේ ඒ ජාත්‍යන්තරයේ වෙත වගකීම් ඉටු කිරීමට අපේ කැපවීම පෙන්නුම් කර සංකේතයක් බවට පත් වී ඇතියේ. තවද අප රටේ නීති හා සාමය සඳහා වැදගත් වන අපගේ කැපවීම යළිත් තහවුරු කිරීමක් වශයෙන් වෙනත් රටවල කෙරෙහිද එවැනිම අපේක්ෂාවක් තබා ගැනීමේ අයිතියක් අපිට තියෙනවා. ඒ කියන්නේ මේ අස්සංකර අතරක් වැඩක් නැහැ. දෙපාර්ශ්වය විසින්ම මේ වගකීම් යුතුයකම් ඉස්සර කියලා නැත්තම් මේවා සුදු ලේඛන විතරක් බවට පත් වෙනවා. 1970 වර්ෂයේදී ශ්‍රී ලංකාව ප්‍රථම වරට උදාරපන නීති පිළිබඳ බලාත්මක කිරීම ලද කරලද ඉන්න අනතුරුව සංශෝධන මේ නීතිය සමග ඒකාබද්ධව අපිට කියවන්න පුළුවන්. වර්තමාන තත්ත්වයේ හමුවේ රටක් වශයෙන් ජාත්‍යන්තර තුල විශ්වාසය ඇති කරන ලෙස ක්‍රියා කිරීම බොහොම වැදගත් බව මගේ විශ්වාසය.
තමිනිත දෙකකට කාලයක්
අපේ රටට හානියක් කළ අය අධිකරණ හමුවට ගෙන්නීමේ හැකි බව සාතික කරන අතරම අපේ පුරවැසියන්ට එරෙහිව ඇති නීති අනුකූල චෝදනා විභාග කිරීමට ඇති බවද අපි සනාථ කළ යුතුයි. මෙතුලින් අපගේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමතාව වැඩි කිරීම අතර වැරදි වැළැක්වීම සඳහා ගිවිසුම එළඹෙති රටවල් අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ හැකියාවත් අපට තියෙනවා. දැන් අපි දන්නවා මගේ මිත්‍රයාවය මේ උද්‍යංග වීරතුංග මහත්මයා පහුගිය කාලේ එව්වා දුබා රටේ. හැබැයි යාව ගින්න ගන්න බැරුව ගියා. ඒකම අපි දන්නවා මේ අපි බොහොම වෙලාවට අපි කතා කරනවා මේ අපි කවුරුත් කතා කරපු සිරි ගණනාවක් පහුගිය කාලවලට තියෙනවා. දැන් ආන්දෝලනාත්මක දැන් අපි මූල්‍ය වංචා මිනී මැරුම් මද්දවු ජාවරම් වැනි චෝදනා රසකට අපරාධ කරු සම්බන්ධයෙන් මේ චෝදනාව දෙපැත්තෙම තියෙනවා. මෙයා ගේන්න කතාව හැබැයි අවශ්‍ය ප්‍රතිපාදනය කිසිවරත් ඒ අසාර්ථක වෙච්ච අවස්ථාව අපි මතක තබා ගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ මහ බැංකු බැඳුම් කර මගඩියට පැටලී සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාගේ සිද්ධිය. ඔහු රටකින් පැන ගියා පමණක් විතර නෙවෙයි, ඔහු අපගේ ජනතාවට කළ අපරාධවලට වගවීමෙන් වළකී හිටියා. කෙසේතත් මාධ්‍ය ආයතන ගණනාවක් වාර්තා කළේ සිංගප්පූරුවේ රාජ්‍ය නිරතුරු ශ්‍රී ලංකාවෙන් අධිකාරිය අධික ශ්‍රී ලංකාවෙන් අධිකාරී උදාරපන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ලියකියවිලි සහ ලේඛන බලාපොරොත්තු වී සිටින බවයි. දැන් නීති තිබර වැඩකුත් නැහැ, ඒ ලේඛන හරියට ඉස්ස සිද්ධ වෙන්නේ නැත්තම්. එබැවින් උදාරපන ක්‍රියාවලිය සාර්ථක සිදුවීමට නම් අප කිවිසුම් අත්සන් කිරීමෙන් ඔබට ගිය බොහෝ දේ අවශ්‍ය ඇති බව තේරුම් ගත ගැනීම වැදගත්. නඩු ගොනු කිරීම, චෝදනා සකස් කිරීම, හයිම චෝදනා හා සාක්ෂි විදේශ රටවලට සංවිධාන කිරීමට ඉඩසලසන කාර්යක්ෂම පද්ධතියක් තිබිය යුතු බව තිබිය යුතුයි. තවද අප ඉදිරිපත් කරන සෑම නඩුවකම අවසන් විනාඩියක්දී සෑම නඩුවක විශ්ලේෂණය කර අගෙනීමට ලක් කර කාර්යක්ෂම ක්‍රමවේදයක් දේශීය වශයෙන් තිබිය යුතුයි. උදාරපන නීතිවලට හා තනි පුද්ගල පිටුවහල් කිරීම සිද්ධීන් පවා දිගින් දිගටම බලපෑම් කරන දේශපාලන කාරණ ඇති බවට මේ සභාවටම මතක් කර දෙන්නම මගේ වක්කීමක්. මහ ජනතාවගේ දැනගැනීම පිස රහසිගත තොරතුරු හෙළි කිරීම චෝදනා ලබා කිසිදු බටහිර රටක සරණ යාමට නොහැකි වූ විකිලික්ස් නිර්මාතෘ ජුලියන් කතාවේ කතාව මතක් කරගෙන මම කැමතියි. එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික කේබල් 100,000
ගණන්
නිකුත් කිරීම තප්පර 30 අවසන් කරනවා. නිකුත් කිරීම තුළ අතර තුළතුර පොදු ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබා දුන් ඩේවිඩ් ස්නෝඩන් රහස් අතු ඉරම අපි කවුරුත් දන්නවා. පිටුවල් කිරීමේ පොතට අනුව සිදු නොවන බව ඒ මෙම සභාවේ ඉන්න ඔබට සිදුවන අනෙක් සියල්ල මෙන්ම දේශපාලන අවස්ථා බලපාලව අපි කවුරුත් දන්නවා. ගෝලීය ජගතුන්ට බල දේශපාලනයේ එදී හැකි මෙවලමක් නොවී තනි බුද්ධලයකගේ නඩු හුදෙක් කරුණු මත සලකා බැලීම ශ්‍රී ලංකා රජයේ නිරන්තරයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් ලබා ගැනීම යුතුයි. එනිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ පිටුවහල් කිරීම පිළිබඳ නීතිය ක්‍රමයේ පුළුල් කිරීමේ ප්‍රයත්නය සඳහා අපගේ සහයෝගය ලබා දීම ගැන අපි සතුටු වන අතර මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේදී අපේ පද්ධතිය තුළ සිදු වූ වෙනස්කම් නැවත යථාපත් කිරීමට අපි බලාගත යුතුයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමනි. ගරු නිමල් පියතිස්ස මැතිතුමා, ඔබතුමන්ට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා මේ විෂයට අදාළව නම් සාධාරණත්වයක් ඉටු කරන්න බැරි වෙනවා ලැබිලා තියෙන කාලයත් එක්ක. එහෙත් මම හිතනවා ඒ කාරණාවලට අතිරේකව මම විශේෂ අවධානයක් යොමු කරනවා. මූලිකව ගත්තොත් දැන් රට තුළ මේ නීති සියල්ල ක්‍රියාත්මක කරන්න වෙන්නේ විශේෂයෙන් සාමයා නීති ආරක්ෂා කරන පොලිසිය. ඒ නිසා මම හිතනවා මම අර උදාර්පන නීතිය කියන කාරණේටම යන්නේ නැතුව මට මූලිකව විශේෂ අවධාරණයක් කරන්න ඕන විශේෂයෙන් රටටත් අපි කාටත් දැනෙන ආකාරයේ ආරක්ෂාව සාමය නීතියට අදාළව. මම හිතනවා නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ වෘත්තීය සමිතියක් නැති වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න බැරි ආයතන කීපයක් තිබෙනවා. පොලිසිය, ඒ වගේම හමුදාව, ග්‍රාම නිලධාරීන්. හැබැයි ග්‍රාම නිලධාරීන්ටත් ව්‍යවස්ථාවෙන් ඒක එහෙම නීති විරෝධී කියලා කිව්වට මම දැක්කා පහුගිය කාලේ අරගල කාලේ එයත් යම්කිසි විරෝධතාවයක් සඳහා ඉදිරිපත් වුණා. හමුදාවට සහ පොලිසියට ඒ අවස්ථා නැහැ. ඒ නිසා අද පොලිසිය කියලා කියන්නේ බරපතල පීඩනයකට ලක්වෙච්ච ආයතනයක්. පොලිසිය නිසා තමයි අද මේ පාර්ලිමේන්තුව රැකිලා තියෙන්නේ. ආරක්ෂක අංශ නිසා තමයි පාර්ලිමේන්තුව රැකිලා තියෙන්නේ. ඒ නිසා අද පොලිසිය ගත්තොත් පොලිස්පතිගේ ඉඳලා පහළම ඉන්න පොලිස් කොස්තාපල් දක්වා විශාල පීඩනයන්, විවිධ බලපෑම්, මරණීය තර්ජන ගොඩක් තිබෙනවා. පෞගේ වකවානුව තුළ අපි දන්නවා පාතාල ලෝකයේ අභියෝග, වෙනත් විවිධ මිනිමරුවන්ගේ අභියෝග, මංකොල්ලකරුවන්ගේ අභියෝග තියෙනවා.
හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ තියෙන අභියෝගයක් තියෙනවා පොලිසියට. මම දැක්කයේ පොලිසියට අභියෝගයක් කරනවා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු එක්කෙනෙක් ඉන්නේ ඇතුලේ. ඒ නව කැඳවුම්කරු තමයි කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. අර පීර්මාංශකක මාත්‍රත් මුවා වෙලා තව පැත්තකින් පාර්ලිමේන්තු වරප්‍රසාදවටත් මුවා වෙලා පාර්ලිමේන්තු මුත්තටුප් ගන්නවා. එතන මුත්තටුප් ගන්නවා කරන්නේ ආවේගකාරී කොල්ල කෙල්ල ඉදිරියට ගිහිල්ලා ඊයේ කතාවක් පවත්වනවා පොලිසියට අනතුරු අඟවලා. රජයක් හදනවලු ඒගොල්ලෝ බලාකාරින්. ඒ හදන රජය තුළ මේ අයට මේ අයගේ ගනුදෙනු බේර ගන්නවා කියලා අනතුරු අඟවනවා. පොලිසිය කියලා කියන්නේ බරපතල තත්ත්වයකට මුහුණ දීපු අය. ඒ විතරක් නෙවෙයි විවිධ විදිය කඩාකප්පල් කාරින් විවිධ වර්ගයේ උද්ඝෝෂකයෝ පොලිසිය පරිභව පොලිසියට පරිභව කරනවා. පොලිසිය නැත්නම් අද රටකුත් නැහැ, පාර්ලිමේන්තුකුත් නැහැ, ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ, නීතියකුත් නැහැ, සාමයකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි මම අහනවා ෆීල්ඩ් මාර්ෂල් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නම කැඳවුම් කරු වෙච්ච පොන්සේකගෙන් මම අහනවා පොන්සේකගේ ගෙදරට රාත්‍රී 3ට විතර හොරු ආවොත්, මිනිමරුවෙක් ආවොත්, මංකොල්ලකාරයෙක් ආවොත් 119 වලට ගහන්න යා. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉන්න කඩාකප්පල්කාරින්ට නෙවෙයි පොලිසියට කතා කරන්නේ, තමන්ගේ ආරක්ෂාව. මෙන්න හොරෙක් ඇවිල්ලා, මෙන්න මිනිමරුවෙක් ඇවිල්ලා. ඒ නිසා මේ පොලිසිය නිලධාරීන් ගමේ ඉඳලා ජාතික තලයේ දක්වා නීතිය, සාමය, මේ හැම දෙයක්ම ආරක්ෂා කරලා දෙන අය. පෞගිය අරගල කාලේ පොලිසිය හමුදාව මොනතරම් උදාසට ලක් වුණාද, පරිභව කෙරුවාද? යුනිෆෝම් එක නැහැ. 2020 පස්සේ සපත්තු ටික ලැබෙන්නේ නැහැ, යුනිෆෝම් එක ලැබෙන්නේ නැහැ, වැටුප් පරිදි ටික හරියට ලැබෙන්නේ නැහැ. සහකාර පොලිස් අධිකාරී කෙනෙකුගෙන් උඩට විතරයි යම් යම් පහසුකම් ටික වරප්‍රසාද ටික තියෙන්නේ. එතනින් පහල මේ නිල හොබවන පොලිසියේ සමස්ත පොලිසිය නිලධාරීන් බරපතල පහසුකම් ගොඩක ඉද්දිත් හැබැයි ඒ අය උද්ඝෝෂණය කරේ නැහැ, ඒ අය වැඩ වර්ජනය කරේ නැහැ. පොලිසිය ඔය කවුරු බයිලා ගැහුවත් පොලිසිය එක දවස් දෙකක් වර්ජනය කරන්න ඕන නෑ. පොලිසිය වැඩ වර්ජනය කරන්න ඕන එක දවසයි. මුළු රටටම ආන්සි. බැංකු ටික ඉවරයි, කඩ ටික ඉවරයි, ව්‍යාපාරික ස්ථාන ඉවරයි, සියල්ල ඉවර වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ රටේ පුරවැසියෝ තේරුම් ගන්න ඕන පොලිස් නිලධාරියෙක්ගේ තියෙන වටිනාකම. ඒ ප්‍රතිරූපිය බිඳවට්ටන්න බෑ. රටකට පැවැත්මක් නෑ. ඒ නිසා මේ අහිංසක පොලිස් නිලධාරින් මුළු රට පුරාම විසිරලා පැතිරලා ඉන්න පොලිස් නිලධාරින් අපි ආරක්ෂා කරන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැති අමතිවරු පෙනී හිටින්න ඕන කොන්දේස් විරහිතව. ඒ අය ඉන්නේ සාල පීඩනයක. ඒ වගේ පලිගැන්නින් කොටකට ලක් වෙනවා. ඒ නිසා පොලිස් පතිතුමාට මම කියනවා කරුණා කරලා වෘත්තිය සමිතියක් නැති පොලිසිය දෙපාර්තමේන්තුවට වෘත්තිය සමිතියේ නායකයා වෙන්නේ පොලිස් පතිතුමා. ඒ ආයතන ප්‍රධානිය වෙන්නේ පොලිස් පතිතුමා. ඒ නිසා පොලිසිය ඊළඟ ආරංචියේ වගකීම තමයි වෙන කිසිවෙකුවත් පොලිස් නිලධාරි වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඔබේ දුක, ඔබේ වේදනාව කවුරුත් නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා පොලිස් පතිතුමාගේ වගකීමක් තියෙනවා ඊළඟ නිලධාරියාගේ ඉඳලා පොලිස් කොස්තාපල් දක්වා සියලුම අයිතිවාසිකම් ආරක්ෂාව සම්පූර්ණයෙන් සපයන්නේ අයට අවශ්‍ය කර පහසුකම් සාන ලබලා දෙන්න ඕනේ. මොකද මේ පොලිසිය නැති වුණොත්, මේ පොලිස් ආයතනය අකර්මණ්‍ය වුණොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ඉවරයි. රටේ අපේ මූලික අයිතිවාසිකම් සියල්ලක් ඉවරයි. ඒ නිසා මේ පොලිසිය මේ ගතවෙච්ච කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකලා දෙන්න, නීති ආසාමය රැකලා දෙන්න, මේ පාර්ලිමේන්තුව රැකලා දෙන්න කරපු ඒ ගෞරවණීය එඩිතර අභීත සියලු පියවරන් වලට සමස්ත පොලිසියට පොලිස් ප්‍රතිතුමාගේ ඉඳලා ඒ මිනිමුගට කටයුතු කරපු පොලිස් කොස්තාපල් දක්වා හමුදාංශයේ සියලු දෙනාටම ගෞරවනීය ප්‍රණාමය මේ පාර්ලිමේන්තු නියෝජනය කර අපි හැම සැමකෙනෙකින්ම ලැබෙන්න ඕනේ කියලා මම මගේ කතාව අවසන් කරනවා.
නියෝජ්‍ය සභාවට මට ගරු කාවින්දේ ඒසාන්ජය අවදින මැතිතුමා අවතාරට මිනිත්තු 4ක් කාලයක්.
ගරු සභාපතිතුමනි, ඇත්තටම මේ උදාර්පන නීතිය ගැන කතා කරනකොට අපේ මට ප්‍රථමයෙන් කතා කරපු අපේ පලාතේ මන්ත්‍රීතුමා මේ බොහොම හොඳයි පොලිසියේ නිලධාරීන් ගැන කතා කළා. හැබැයි එතුමාට අමතක වෙලා තියෙනවා මේ පොලිස් OIC ලා පත් කරෙත් මන්ත්‍රීවරුන්ගේ මේ නිර්දේශ මත මේ ආණ්ඩුව බලයට අවිල්ලා. පොලිස් පත්තුමා කියනවා ඒ අයගේ ඒ පත්වීම් නිසා තමයි මැයි 9 වෙනිදා මේ සිදුවීම් ගණනාව සිදුනේ කියලා පොලිස්පත්තුමාම ප්‍රකාශ කරනවා. එතකොට ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ඒක අමතක වෙලා තියෙනවා. මොකද පොලිසිය නිලධාරීන් පීඩණයට ලක් කරේ මේ වර්තමාන ආණ්ඩුව. හරි. එතකොට පොලිසිය නිලධාරීන්ට ඔය ඔබතුමා කියන වරදාන වරප්‍රසාද නොලැබුණේම ඔබතුමා කියපු ආකාරයට 2020 ඉඳන්. ඒ කියන්නේ මේ වර්තමාන ආණ්ඩුව. එතකොට පොලිසිය නිලධාරීන්ව නොසලකා හැරලා කටයුතු කරලා තියෙන්නේ මේ වර්තමාන ආණ්ඩුව. හරි. ඉතින් ඒක නිසා දැන් අද පැහැදිලි මේ ආණ්ඩුව කොහොමද රාජ්‍ය නිලධාරීන්ට සලකන්නේ කියන එක. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා එතුමා ඒ අදහස් දැක්වීම පිළිබඳව. මොකද රටේ ජනතාවත් දැනගන්න ඕනේ මේ ආණ්ඩුව කොහොමද මේ නිලධාරීන්ට සලකන්නේ. හරි, එතකොට අපිට මතකයිනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ලේකම්වරයා හැටියට ඉන්නකොට, ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්නකොට පොලිස් ඉහළ නිලධාරියෙක්ගේ තොප්පියක් ගලවලා ඒක එක්තරා ඇමතිවරයෙක් එවකඩීට ඇමතිවරයෙක් මේ විසි කළ දැම්මා. ඉතින් කොහොම හරි අපි මේ කියන්නේ දැන් මේ අපි උදර්පණ නීති ගේන්න හදනවා, අපි මේ රටේ නීති හදන්න
හදනවා.
මේ තියෙන නීති ටිකවත් හරියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් අර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පන්න ගහනවා. හැබැයි මේ අයට පුළුවන් කමක් නැහැ මහා දවාලේ වෙඩි තියලා පාතාලෙන් මිනිහ මරනවා මහපාරේ බල්ල බලල්ල වගේ. අර අහිංසක කාන්තාවකුත් වෙඩි තියලා මැරුවා. හැබැයි ඒ අයට නීතිය ක්‍රියාත්මක කරගන්න පුළුවන් කමක් නැහැ. මේ උදර්පණ නීති කියන්නේ හොඳයි, අපිට මතකයි රිසානා එදා ඉල්ලලා මැරුවා. හරි, ඒ වගේ අහිංසක කුඩා දරුවෙක්ව අපිට ලංකාවට ගෙන්න ගන්න පුළුවන්කම තිබුණා නම් ඒ දරුවට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. හැබැයි අපි කියන්නේ මේ තියෙන නීතිවත් හරියට ක්‍රියාත්මක කරන්න. ඒ විතරක් නෙවෙයි, මහා බැංකු බැඳුම් කර අර්ජුන මහේන්ද්‍ර ඒ අය ගේන්න කටයුතු කරන්න. මේ ආණ්ඩුව කිව්වේ ඒවනේ, දැන් ඒව අමතක වෙලා තියෙනවා. සමහර වෙලාවට එතුමා වාය ගෙනල්ලා මේ මහ බැංකු අධිපති කරයි දන්නේ මේ ආණ්ඩුව, ඒක වෙනම කතාවක්. ඒ වගේම දැන් ගරු සභාපතිතුමනි මේ රට මුහුණ දෙන දැවැන්ත අර්බුදයක් තියෙනවා. ඒ තමයි ජිනීවා මහාන හිමිකම් කවුන්සිලේ හෙට වෙනකොට අපේ රටේ මේ වෙලා තියෙන විශේෂම ආර්ථික ඝාතකයක් විසින් අපේ රට ආර්ථික වශයෙන් බිඳුවට වට්ටලා, අපේ රටේ උද්ධමනය වැඩි කරලා, මේ රට බංකොලොත් රටක් බවට පත් කරලා තියෙනවා. එතකොට ලෝකයේ අද පිළි අරගෙන තියෙනවා මේ රට අද දූෂිතව පාලනය කරලා මේ රටේ මේ වංචාව දූෂණය නිසා මේ රට අද බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා කියලා. එතකොට ගරු සභාපතිතුමනි මේකට වග කියන අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් අපි කියන්නේ දැන් තියෙන නීතිවත් හරියට ක්‍රියාත්මක කරන්න, මේ අලුතෙන් නීති ගේන එක හොඳයි, හැබැයි මේ තියෙන නීතිවත් හරියට ක්‍රියාත්මක කළා මේ වැරදිකාරයන්ට දඬුවම් දීලා මේ රටේ ජනතාවට යම්කිසි හැඟීමක් ඇති වෙන්න ඕනේ ගරු
සභාපතිතුමනි.
නීතියෙන් අපිට රැකවරණයක් සහ සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා කියන එක.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු ඩීබී හේරත්නතුමා, ඔබතුමාට මිනිත්තු 3ක කාලයක්
තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, කොමද සුති අවස්ථාව ලබා දීම පිළිබඳව අද රටේ පවතින තත්ත්වයත් එක්ක මේ රට නීති සම්පාදනය කරන ආයතනය හැටියට රටේ පැවැත්ම වෙනුවෙන් ගෙනාපු වැදගත් යෝජනාවක් තමයි අද මේ සාකච්ඡාවට භාජනය වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ගත්තහම හැම පැතිකඩක් තුලින්ම අද ප්‍රශ්නාර්ථයන් බවට පත් වෙලා තියෙනවා. එකින් එකට ප්‍රශ්න අරගෙන විසඳුම් ලබා දෙන්න කටයුතු කරනකොට අපිට අතීතයේ වෙච්ච සිදුවීම් එක්ක සමහර වෙලාවල් වලදී අපිට වන්දි ගෙවන පුද්ගලයෝ බවට පත් වෙලා තියෙනවා. ජනතාව අපිව විත්තිකූඩුවට නම්වනවා. එවන් පසුබිමක් තුල අපේ වගකීම නිසියවරුන් ඉට කරනවා කියන කාරණාව හෘද සාක්ෂණ එකඟව ක්‍රියාත්මක කරන මේ ආයතනය තුළ විශේෂයෙන්ම වර්තමානයේ ඒ පවතින ගැටරුවලට විසඳුම් ලබා දෙන්නේ යද්දී සමාජයේ විනය, ඒ වගේම සාධාරණත්වය පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කරන වෙලාවක්. දැන් අපේ රට ගත්තාම විවෘත ආර්ථික රටාවක් එක්ක මිනිස්සු තරගකාරී පසුබිමක තමයි ජීවත් වෙන්නේ. ඔවුන් හැම වෙලාවකම උත්සාහ කරනවා එකිනෙකා අභිබවා යෑමේ මානසිකත්වයක් ගොඩනගා ගන්න. ඒ අනුව ඔවුන් කටයුතු කරනවා. මේ தත්ත්වය තුළ ගත්තහම විශේෂයෙන්ම සමහර අය
තමන්ගේ
අභිමතාර්ථයන් ඉටු කරගන්න නිය සභාපතින විනාඩි 14ක් නෙවෙයි තියෙන්නේ.
නෑ, විනාඩි 3යි තියෙන්නේ
ඔබතුමා. අනුකම්පා කරන්නේ වගේ මට දැනෙන්නේ.
12 30ට මේ කටයුතු අවසන් කරන්න
ඕනේ. හොඳයි. නියෝජ්‍ය සභාපතිතුමනි, දැන් රටේ විනය පිළිබඳව කතා කරනකොට විදේශීය රටවල් වල ඉඳගෙන අපේ රටේ විවිධ බිහිසුණු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන අය, පාලනය කරන අය ඉන්නවා. ඔවුන්ගේ ආර්ථිකය වෙනුවෙන් ලංකාවේ ජනතාවගේ ජීවිත හඩාගෙන වටිනා තැන්වලට අරගෙන යනවා. ඒ වෙනුවෙන් මත්ද්‍රව්‍ය මේ රට තුළ ක්‍රියාත්මක කරන විදේශ උදවිය ඉන්නවා. මහා මොලකරු ඉන්නේ විදේශී රටවල්වල. ඒ විතරක් නෙවෙයි, සමහර පාතාල ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන අවස්ථාවල් අපි දකිනවා. මුදලට මිනී මරණ අවස්ථාවල් අපි දකිනවා. මේවා ක්‍රියාත්මක කරන උදවිය විදේශීය රටවල්වල ජීවත් වෙනවා. ඒ තුළ ඔවුන්ට ඔවුන්ගේ ආර්ථිකයට වටිනාකම් එකතු කරගන්නවා. මේ තත්ත්වයක් තුළ මෙවන් නීතියක් උදර්පන ගිවිසුමට අදාළව මේ සාකච්ඡා කරලා විදේශීය රටවල් එක්ක සම්බන්ධකම් කරනකොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් එක්ක තියෙන නීතිමය ගැටලුව 2014 සාකච්ඡා කරපු නීතිගත කරපු ලියවිල්ල අද මේ සභාව තුළ සභා සම්මත කරලා අපේ රටට ගැළපෙන විදිහට රට නිවැරදිව පවත්වාගෙන යන්න විනයගරුක සමාජයක් හදන්න මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව අවසන් කරනවා.
බොහොම සිත කරව මන්තුනේ මීළඟට කරු කින්ස් නෙල්සන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක්
තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි 1977 අංක 8 දරන උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව විශේෂයෙන්ම සතුටු වෙනවා. ඒ වගේම මේ නීති රටේ තියෙන්න ඕන, විශේෂයෙන්ම අපේ රට ගත්තම දියුණු වෙච්ච ලෝකයේ අනිත් රටවල් එක්ක සම්බන්ධතාවයේ ගොඩනගාගෙන ඒ රටවල් එක්ක විශ්වාසය දිනා ගන්න විදියට මම හිතන්නේ මේ නීතිය අපිට ශක්තියක් වේවි ඉදිරි කාලයේදී. දැන් විශේෂයෙන්ම මට පෙර කතා කරපු සියලුම අපේ පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරු සටහන් කරේ මේ නීතිය මම හිතන්නේ සිංගප්පූරුවට ක්‍රියාත්මක වෙන්නත් ඕන. දැන් පහුගිය කාලේ මං හිතන්නේ මේ රජයේ බලයට පත්වෙනකොට සටන් පාඨය වුණේ මහ බැංකුව හොරගම් කරපු අය නීතිමයට ගේනවා කියලා. දැන් විශේෂයෙන්ම හිටපු මහ බැංකුවේ අධිපතිතුමා එතුමා සිංගප්පූරුවේද කොහේ හරි රටක ඉන්නවා නම් ඇත්ත දැන් අපේ රටේ නීතියේ අධිකරණයෙන් කියලා තියෙනවා එතුමා අපේ රටට ගේන්න ඕනේ කියලා. හැබැයි දැන් අවුරුදු ගණනාවක් එනවා තාමත් අපිට බැරිවිලා තියෙනවා එතුමා අපේ රටට ගේන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි සිංගප්පූරුවත් එක්කත් මේ ගිවිසුම් ඇති කර ගන්න ඕන. විශේෂයෙන්ම මේ උදර්පන නීතිය අපි ක්‍රියාත්මක කරන්නේ රටක අපරාධ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ රටේ ඉන්න බැරි නම් තවත් රටකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ 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 නීතිය අපේ රටට ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අද විදේශගතවල ඉන්න අපේ ශ්‍රමිකයන් දැන් ගත්තම අපේ රටේ තියෙනවා විදේශ රැකියා ආයතන තියෙනවා, ඒජන්සි තියෙනවා. දැන් නියෝජ්‍ය කතානායකතුමනි ඒ ඒජන්සි වලින් අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට කියනවා මේ අහවල් රටට යන්න අපි රස්සාවක් හොයලා දෙනවා මෙච්චර කාලයකට වීසා දෙනවා කියලා. හැබැයි මේ යන තරුණයෝ මේ මෙතෙන්ට යනකොට තමන්ගේ ගෙදර උගස් තියලා නැත්නම් තමන්ගේ දේපල උගස් තියලා තමයි මේ අදාළ ඒජන්සියට ගිහලා මුදල් ගෙවන්නේ. හැබැයි යන රටකට අපි උදාහරණයක් ගත්තොත් ඩුබායි වෙන්න පුළුවන්, අනිත් රටවල් වලට වෙන්න පුළුවන්. ගියාම මාස 3කට වීසා තියෙනවා. හැබැයි ඒ රටට ඇතුළු වුණාට පස්සේ ඒ කියන රැකියාවකුත් නැහැ, ඒ කිසිම දෙයක් නැහැ. ඒ යන තරුණයෝ අතරමං වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේකට අදාළ නොවුනත් මං හිතන්නේ මේක ඉතාමත් වැදගත් දෙයක්. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම එහෙම වෙච්ච පවුල් ගණනාවක් තියෙනවා. අපි කාර්යාලේ දිනයක ඉඳගත්තම
කාලය අසංගෙන කරමන්තුම
අපි ඔයාලා හම්බෙලා කියනවා අනේ අපිට මන්ත්‍රීතුමා අපේ පුතාව අපිට ගෙනත් දෙන්න අපේ රටට කියලා. ඉතින් ඒ නිසා ඉතාමත් මේ රටේ තියෙන පමණක් ඒජන්සි හැම ඒජන්සියක්ම නේ විදේශ රැකියා සම්බන්ධව තියෙන ඒජන්සි සම්බන්ධවත් මං හිතන්නේ රජයක් විදියට
මැදිහත් කරලා
දැන් මේ කාලේ විදේශගත වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අදහස් ගණනාවක් ඉදිරිපත් කරන්න දිනව කාලේ මදි. ඒ නිසා මම යෝජනා කරනවා දැන් උදේ කාලේදී මේක මූලාසනේ ඉන්න ගරු කතානායකතුමා මේ වක්කීම ගන්නනවා. දැන් අපිට අද මට තිබුණා විනාඩි 12ක කාලයක්. දැන් තියෙන්නේ විනාඩි 3ක කාලයක්. ඉතින් විනාඩි 3කින් මොනවා කියන්නද? අපි කතාව හදාගෙන යනකොට විනාඩි 3 ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා නියෝජ්‍ය කතානායකතුමනි ගරු කතානායකතුමාට සම්බන්ධ කළා දැන් උදේ කතා කරන අපේ ගරු මන්ත්‍රීවරු දැන් පමණක් ප්‍රශ්නයක් ඇහුවම උත්තර අතුරු ප්‍රශ්න දෙකයි අහන්න දෙන්නේ. දැන් අතුරු ප්‍රශ්න 3-4ක් අහනවා මේ අනිත් මන්ත්‍රීවරුත්. ඉතින් ඒ නිසා මේක පාලනයක් තියෙන්න ඕනේ. නැත්නම් අපිට මේ කතා කරන්න වෙලාවක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමාලා ඒ කරුණ ගැන සැලකිල්ලක් දක්වනවා නම් ඇත්තට සභාවේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි. ගරු අරුන්දික පෙනාන්දු මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක්
තියෙනවා. නැගිටලා ඉඳගත්තාම හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ මේ කාලයත් එක්කලා මේ මාතෘකාව සම්බන්ධයෙන් ගත්තාම අද වෙනකොට දැන් මෙතුබල්ලා තමුන්නාංශ අපිට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමත් මතු කළා
කවුරුහරි සමාජ විරෝධී ක්‍රියාවක යෙදිලා එහෙම නැත්නම් මේ රටේ නීතියට පරිබාහිරව පටහැනි වැඩ කරපු කය ඉන්නවා නම් වෙනත් රටවල්වල ඒ මෙතනින් ගිහිල්ලා වෙනත් රටක ආරක්ෂාව ලබනවා නම් ඒ ආරක්ෂාව ලබන අය මේ රටට ගෙන්වා ගැනීම ඒ රටවල් එක්කලා කතා කරලා සාකච්ඡා කරලා මේ විදිහට මේ උද්දීපන උද්දර්පන පනත වගේ සාකච්ඡා කරලා එහෙම ගෙන්වා ගන්න කටයුතු කිරීම මම හිතන්නේ යුගයේ අවශ්‍යතාවයක්. දරු නියෝජ්‍ය කතානායකතුමනි මම දැක්කා මේ ඉති ඉස්සලා කතා කරපු මන්ත්‍රීතුමන්ලා විශේෂයෙන්ම අපේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ මන්ත්‍රීතුමිය හරිනි මන්ත්‍රීතුමිය මම දැක්කා කතා කරනවා. දැනට මේ ඇති වෙලා තියෙන සමාජ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ අද සියලුම මහජන නියෝජිතයන්ට වගකීමක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ මැතිවරණයේ වෙනකන් තියෙන මේ කාල පරිච්ඡේදය පාවිච්චි කරලා මේ සමාජ ආර්ථික අර්බුදය විසඳා ගන්නට තියෙන ආර්ථික විදේශ විනිමය වෙන්න පුළුවන් නැත්නම් දේශීය ආදායම් වෙන්න පුළුවන් මේකට ප්‍රධානම දැන් මන්ද පෝෂණය වෙන්න පුළුවන් මේවලට ප්‍රධාන වශයෙන්ම පිළියම තමයි විශේෂයෙන්ම මේ ආර්ථික සමාජ ආර්ථික අර්බුදය ජය ගන්නට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම විදේශ විනිමය වෙන්න පුළුවන් එහෙම නැත්නම් දේශීය ආර්ථිකය වෙන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන නීති ටික සකස් කර ගැනීම තමයි අපිට කරන්න දෙන්නේ මම එක කරුණක් කියලා මගේ කතාව අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ වැඩ බාරගත්ත ගරු අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ ආශිර්වාදයෙන් මීපා කියලා ආයතනයක මෙරින් එන්වයර්න්මන්ට් ප්‍රොටෙක්ෂන් ඇතෝරිටි අර නැව් දෙකක් සම්බන්ධයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බේ එක නැවක් යන්න දීලා එක නැවක් ඒ සම්පූර්ණයෙන්ම අතිවිශාල පරිසර දූෂණයක් කරලා ඒ නැවට යන්න දෙලා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු අපිටත් ලැජ්ජයි කියන්නේ අපේ ආණ්ඩු පක්ෂයෙන් නියෝජනය කරපු සමහරක් මැති අමතිවරු තමයි මේ වලට අනුබල දීලා තින්නේ. දැන් මම ඉදිරියේදී මම මේ සම්බන්ධයෙන් කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා. මම අවසන් කරන්න මේ ඒ වගේ නීති ටික ඒ සමහරක් වලට ඒ නැව් වලට අඩුම ගන්න අපේ රටේ නීතිය තුලින් නඩුවක් දා ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ වගේ දැන් තායිලන්තයේ විශාල කැනල් එකක් කපනවා. කාර කැනල් කියලා. එතකොට ඒ කැනල් එක කැපුවාම සිංගප්පූරුව හරහා නැව් වෙන්නේ නැහැ. සේරම නැව් ටිකෙන්නේ ලංකාව හරහා. ලංකාවට වෙනකන් නැව් ටිකෙනවා. එතකොට ඒ එහෙනම් අපි මේ නීති ටික හදාගෙන විදේශ විනිමය ගන්න පුළුවන් ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් අංශ ශක්තිමත් කරන්න නීති ටික හදා ගන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න.
බොහොම සිතේ කරුවා මතුමාට. අද දින න්‍යායපත්‍රයේ විෂය අංකයක අනුමත කිරීමට සභාව එකඟද? පොම්චති සභාව තාවකාලිකව දිවාහාර විවේකයේ සඳහා පස්වරු 1 දක්වා කල්තව. අත්හිටුවා.